රසමාණික මන්තෝ ඔබතුමා විනාඩි 26ක් කාලයක් තිබෙන.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව මේ තියෙන කල්ත වෙන අවස්ථාවේ විවාදයේදී අද උදෑසන සිටම කතා කරපු විශාල කතිකාව ප්‍රමාණයක් මේ අරගලය පිළිබඳව කතා කිරීම නිසා මගේ කතාවට පෙර ඒක පිළිබඳවත් අදහස් කීපයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ අද රටේ ඉන්න වත්මන් ජනාධිපතිවරයා ඇතුළු අද මේ කැබිනට් එක පවා අද ඉන්නේ මේ අරගලය හරහා තමයි ජනාධිපතිතුමා ඇති වුණේ. මේ ලංකාවේ ඓතිහාසික අරගලයක්, ලෝකේ ඓතිහාසික අරගලයක්, මේ අරගලයේ මුළු ලෝකෙම සාමකාමී ලෙස රටක රාජ්‍ය නායකයෙක් මාරු කරපු අරගලයක්. අපි කිසිසේත්ම ඒ පහර දී මේ කරපු ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ 225 එපා කිව්වට දෙමළ ජාතික සන්ධානයේ එක മന്ത്രി කෙනෙක්ටවත් එක කවුරුවත් අපිට එපා කිව්වේ නැහැ. මට මතකයි දවසක් පාර්ලිමේන්තුවේ ගේට්ව ගාව තෙලියට යනකොට සමහර අද එතකොට විපක්ෂේ ඉඳලා අද ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුට පවා යන්න දුන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രിවරු ආපු ගමන් ගේට්ව වල අපිට යන්න දුන්නේ. ඉතින් 225 එපා කියලා කිව්වට දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രിවරුන්ට එහෙම කිව්වේ නැත්තේ මොකද අපිට ඡන්දෙ දුන්න ජනතාව වෙනුවෙන් අපි කවදාවත් පෙනී හිටින්න සතා මම හිතන්නේ කිව්වේ නැත්තේ. හැබැයි ඇමතිවරු ඇතුළු മന്ത്രിවරු මතක තියාගෙන අද ඕගලන්ගේ ජනාධිපතිතුමා ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ මේ අරගලේ නිසා කියලා. විශේෂයෙන්ම මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව කතා කරද්දී මේකේ කාරණා දෙකක් තියෙනවා අපිට සැකයක් ඇති වෙන්න නැත්නම් රට තුළ සැකයක් ඇති වෙන්න. පළවෙනි කාරණේ තමයි මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගත් වෙලාවේ සහ ඉන් පසුව පසුගිය අවුරුද්ද ඇතුළත මේ රට තුළ මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව ගත්ත රට තුළ ගත්ත ආයතන වලින් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව පළමු වශයෙන් අපි ගත්තම මේක ගැන දැන් මේ වෙනකොට මම දැක්ක පත්‍රයේ දාලා තියෙනවා ආටිකල් එකක් නඩු එන්ට්‍රියක් දාලා තියෙන්නේ මීපා ආයතනයෙන් තමයි එන්ට්‍රියක් දාලා තියෙන්නේ කම්ප්ලේන්ට්ස් ටු CID මීපා කම්ප්ලේන්ට්ස් ටු CID ඕවර් රිපෝර්ට්ස් ඔෆ් බ්‍රයිබ් මිලියන 250ක පගාවක් දුන්නා කියලා ඉවරලා මීපා ආයතනයෙන් තමයි CID එකට දාලා තියෙන්නේ. මේ පිළිබඳව මම දැන් ගරු අධිකරණ ඇමතුමත් TV ප්‍රෝග්‍රෑම් එකකදී කියලා තියෙනවා මේ එතුමත් මේක දැනගත්ත මේක ගැන IGP ට මේක ගැන හොයලා බලන්න කියන්න කියලා. හැබැයි මේ වගේ සැකයක් මේ රට තුළ මතුවෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුව තමයි මොකද මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගත් කාලයේ සිටම මේ රට තුළ ඒක පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග ගත දැන් උදාහරණයක් වශයෙන් ගත්තම එතකොට මට මතකයි චින්තක කියලා කවුරු හරි තරුණ ලංකාවේ ළමෙක් ඒ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ආපු ඒ අපද්‍රව්‍ය නැත්නම් ඒකේ තිබ්බේ හානිකර ද්‍රව්‍ය ඒ මම හිතන්නේ මීගමුව පැත්තේ වැල්ලේ කොහරි මැෂින් එකක් හයි කරලා ඒ මැෂින් එක හරහා ඒකේ තිබ්බේ අපද්‍රව්‍ය එළියට ගන්නකොට ඒ දරුවට ඒක කරන්න දුන්නේ නැහැ. එයා වෙතින් ඉවත් කරන්න කියලා ලොකු ප්‍රෙෂර් එකක් දාලා ඉවරලා එයාව ඉවත් කරේ කවුද කියලා බැලුවම මේ නැව නැත්නම් මේ නැව සමාගම වෙනුවෙන් පෙනී සිටින ආයතනයත් ඒ වෙනකොට මීපා ආයතනයේ කාර්යාලයක් පවා පිහිටලා තිබ්බා. මන් දන්නේ කොහොමද මීපා ආයතනය තුළ මේකට සම්බන්ධ වෙච්ච නැව හා ඒ සමාගමට කොහොමද කාර්යාලයක් විවෘත කරන්න දුන්නේ කියන එකත් ගැනත් ලොකු සැකයක් තියෙනවා. ඒ අවස්ථාවේ මම හිතන්නේ ඒ අවස්ථාවේ හිටපු ඇමතිවරු මේවලට පිළිතුරු දෙන්න ඕනේ. මීපා ආයතනය තුළ කොහොමද මේ නැව සමාගම ගිහිල්ලා කාර්යාලයක් දාන්නේ? මේ මීපා ආයතනය කියන්නේ මේ රට තුළ ඒකෙන් සිදුවෙච්ච මම හිතන්නේ අද දවසෙත් කෝප් කමිටුවට ගෙන්නවා. ඒගොල්ලෝම ප්‍රශ්න කරේ ඒගොල්ලන්ට වෙන දවසක් දුන්නා. මොකද අද මේ විවාදය යන්නේ සමන් අහන්න හිටියේ. හැබැයි මේ චින්තක කියන්නේ ලංකාවේ ඉපදිච්ච ලංකාවේ සොයා ගැනීමක් කරපු ළමයාට පවා ඒ අපද්‍රව්‍ය එකෙන් තිබ්බ හානිය ගැන හොයලා බලන්නේ අවශ්‍ය ඉඩ දුන්නේ නැහැ. ඒකට බලපෑම් කරේ ඒක ඒ ළමයාට ඒක නවත්තන්න කියලා තර්ජනය කරලා බලපෑම් කරේ උවේ ඒ අවස්ථාවේ මීපා ආයතනය තුල ක්‍රියාත්මක කරපු නැව් සමාගම. ඉතින් නැව් සමාගමක් ලංකාවේ මේ මුහුදු කරේ විනාශ කරපු මේ නැව් සමාගමට කොහොමද ලංකාවේ මුහුදු වෙරළ ආරක්ෂා කරන ආයතනයේ කාර්යාලයක් දෙන්නේ? ඉතින් මේ වගේ ලොකු සැකයක් ඊට පස්සේ අපි දැක්ක මුහුදු කරේ ඒ මීගමුව පැත්තේ වෙරළේ අද මම හිතන්නේ පසුගිය මාස දෙක තුනකට කලින් යද්දිත් කූඩ තියාගෙන ගෑනු කණ්ඩායමකට දීලා තියෙනවා, ගෑනු පිරිමි කණ්ඩායමකට දීලා තියෙනවා කූඩ තියාගෙන අතුගාලා ගන්න. තාම මං හිතන්නේ ඒක කරන ඒ ප්‍රොජෙක්ට් එකක් මොනාරි ෆොරින් ආයතෙන් ආපු ෆන්ඩ් එකකින් තාම අතුගාලා ගන්නවා. ඉතින් ඇත්තටම මේ ඇවිල්ලා කොස්කොලවත් නැත්තම් මේ ගහෙන් වැටිච්ච කොළ අතුගාලා ගන්නවා වගේ ගන්න බෑ. මේ මුහුද තුල සිදුවෙච්ච මේ අපරාධය මේ විනාශය හරියට තක්සේරු කරන්න ඒ වගේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව කූඩ අරගෙන මේකේ තියෙන අතුගාල මතුපිටින් තියෙන ටික විතරක් අයින් කරලා මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදුවෙච්ච මොකද්ද සිදුුනේ කියන එක අපිට හොයාගන්න බෑ. ඒ වගේම තමයි මේක පිළිබඳව තව ලොකු සැකයක් තියෙන මේ අවස්ථාවේදීත් මං හිතන්නේ ලංකාව තුළ ෆ්ලෝටින් ආමරි එකක් කරපු ආයතනයක් මේකට සම්බන්ධයි. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයෙක්. ඒ අවස්ථාවේදී මේකට මැදිහත් වෙලා මේක ගැන යා මීඩියේට කෙනෙක් වශයෙන් කටයුතු කරා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් කරුණුකාරණ එළියට ආවා. හැබැයි ඒ පිළිබඳව හරි තොරතුරු නැහැ. හැබැයි මේ වගේ දේවල් සැකයක් ඇති වෙන්න හේතුව තමයි මම හිතන්නේ අද වෙනකොටත් ලංකාවේ රස පරීක්ෂණ ආයතනය තුළ ඒ අවස්ථාවේදී මැරිච්ච දාස් ගණන් කැෂ් බෑවෝ අද වෙනකොටත් ෆ්‍රීසර් වල ඇතුලේ තියලා තියෙනවා. ඉතින් මේ මම හිතන විදිහට දැන් මේකේ මේකේ දැන් අපිට අපි ගත්තොත් එහෙම මේකේ කියලා තියෙනවා environmental experts ලා කියලා තියෙනවා meanwhile මේ පත්‍රයේ ifam nizam කියන මාධ්‍ය දෙලේ තියෙන පත්‍රයේ meanwhile environmental scientists හේමන්ත විතානගේ said Sri Lanka could claim as much as $10 billion in compensation මේ හේමන්ත කියන එක හැබැයි ඊට අමතරව ලංකාව තුල මම හිතන්නේ මේ දිනවින පත්‍රයේ තියෙන්නේ ගිනිගත් නැවේ වන්දිය ඩොලර් බිලියන 6.48කට වඩා වැඩි මේක කියන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් වන්දි ගණනය කිරීමේ කමිටුවේ සමසභාපති පාරිසරික හා සම්පත් ආර්ථික විශේෂඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මේ කියන්නේ බිලියන 6.48ක් වන්දි ප්‍රමාණයක් ලංකාවට ගන්න පුළුවන් කියලා කියන්නේ මේ ඒ දවස්වල තිබ්බ තත්ත්වය අනුව මේ අද තියෙන තත්ත්වය නේ මොකද මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් කියන්නේ මේ ඒකෙන් වෙච්ච විනාශයේ හානිය දිගින් දිගටම මේ යන හානියක් මේකේ සමහරලාට මේකේ වෙලා තියෙන විනාශයෙන් හරි ඒ තිබ්බ යථා තත්ත්වයට ඇතුළේ වෙන අවුරුදු 100කටත් වඩා යන්න පුළුවන් හැබැයි මේ තක්සේරුව අද වෙනතට හරි තක්සේරුවක්ද කියන සැකයක් පැහැදිලි සැකයක් මොකද ලංකාව තුළ තියෙනවා මොකද සියලු දෙනාටම මොකද මේ තක්සේරුව කරනකොට කතාව තිබ්බේ මේකට මැදිහත් වෙලා මේක මීඩියට කෙනෙක් වශයෙන් මේ ෆ්ලෝටින් ආමර එකක් කරපු කණ්ඩායමක් අයිති පුද්ගලයෙක් නැත්නම් නියෝජනය කරන කණ්ඩායමක් මේකට මැදිහත් වුණා කියලා මේක ගැන ලොකු සැකයක් ලංකාව තුළ තියෙනවා ඉතින් ඒක නිසා දැන් මේ ඩොලර් බිලියන 6.48ක ප්‍රමාණයක් නම් අද එදා තිබ්බ තක්සේරුව අද වෙනකොට මේක ඊටාම ඊටට ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා මොකද ඒක මම කියන්නේ කරුණු නැතුව නැත්නම් දත්ත නැතුව නේ කියන්නේ නැත්නම් මේ නිකන් මේ මැජික් එකක් හැටියට නේ කියන්නේ මොකද Forbes කියන ආයතනය මගින් කරපු ලියපු සංග්‍රහයක තියෙනවා මං හිතන්නේ 2020ට පෙර වකාෂියෝ මන් දන්නේ හරියට කියනවාද කියලා ජපනීස් වෙසල් එකක් වකාෂියෝ කියන මේ වෙසල් එක මොරිෂස් මුහුදු කරේදී ඇවිල්ලා මං හිතන්නේ ගිනි අරන් තියෙනවා මේ වගේම සිදුවීමක් හැබැයි මේ අපේ ලංකාවේ මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කියන්නේ මේක මම නෙවෙයි කියන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් අනතුර ලෝකේ විශාලතම සාගර අනතුරයි මේක කියන්නේ මම නෙවෙයි මේක කියන්නේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන දැන් මේ ලංකාව විලා තියෙන විශාලතම අනතුර නම් එක්ස්ප්‍රෙස් වලද ලෝකේ දෙන විශාලතම අනතුර නම් මේ මොරිෂස් වෙලා තියෙනක ඊට වඩා ගොඩක් පොඩි අනතුරක් වෙලා තියෙන හැබැයි ඒ මොරිෂස් වල වෙච්ච ඔයිල් ස්පිල් එකට පවා බිලියන 10ක ක්ලේම් එකක් ඒ වෙනකොට දාලා තියෙනවා අද උදේ මම දැක්කා අපේ මේ හිටපු අධිකරණ ඇමතුමා කිව්වා මේක තක්සේරු කරන්නේ කොහොමද මේ තක්සේරු කරන්නේ කොහොමද කියන එක ගැන ඔක්කොම හොයලා බලලා තමයි මේ දැන් නීතිඥවරු කණ්ඩායම මේකට විරුද්ධ ඇක්ෂන් ගන්න කියලා මේ පහුගිය අවුරුදු දෙක තුල මේ තක්සේරුව කරන්න තිබ්බා ලෝකේ තියෙනවා එක එක ක්‍රමවේද මේ තක්සේරු කරන්න පුළුවන් ක්‍රමවේද ඔයිල් තෙල් බැරල් එකක් යට වුණොත් මේ තෙල් බැරල් එකක් අයින් කරන්න ඩොලර් මිලියන රුපියල් ඩොලර් ලක්ෂ කීයක් ඕනේද ඒ වගේ ලංකාව ලෝකේ තියෙන වෙන රටවල් කරපු තක්සේරු තියෙනවා. ඉතින් මේ තක්සේරු හරියට අරගෙන තිබ්බනම් මේ වෙනකොට ලංකාව තුල හරි තක්සේරුවක් අපිට කියන්න තිබ්බා. අද වෙනකොටත් අපි කියන්නේ බිලියන 6. මං හිතන්නේ මට පෙර කතා කරපු ඇමතිවරයා කතා කරන බිලියන 6. ගානක් කියලා උදේ කතා කරපු ඇමති කෙනෙක් කිව්වා බිලියන 6.4ක් වගේ ප්‍රමාණයක් මම හිතේ උදේ වාසුදේව නානයක් කර අහපු ප්‍රශ්නෙකට ඇමතිතුමා අහපු ප්‍රශ්නෙට කිව්වා ඩොලර් බිලියන 6.4යි කියලා. ඉතින් මං හිතන්නේ මේ දත්ත හරි එනක්. මේ විශේෂද්ද ඉතින් ලංකාව තුල මේ සිදුවෙච්ච විනාශයට ඒ වගේම තමයි විශේෂයෙන් බාන්න ඕනේ මේ දීවරින්ට වෙච්ච විනාශය. මේ දීවර ප්‍රජාවට ඒ කාලවකවානුව තුළ මුහුදු යන්න බැරි වෙච්ච කණ්ඩායම මම හිතන්නේ 15,000කට වගේ ප්‍රමාණයකට තමයි දීවරේන්ට කම්පන්සේෂන් දීලා තියෙන්නේ. ඒ දීවරේන්ට කම්පන්සේෂන් දුන්නේ ඒ අර තහනම් කරලා තිබ්බ කාලවකවානුව තුළ ඒ ප්‍රදේශයේ මාළු අල්ලන්න යන්න බැරි වීමට තමයි කම්පන්සේෂන් දීලා තියෙන්නේ. හැබැයි මේක પરම්පරා තුනකට මේ මාත්‍ය සම්පත විනාශ වීමටත් කම්පන්සේෂන් එකක් ලැබෙන්න ඕනේ. ඉතින් ඒකේ දීලා තියෙන්නේ මේ ඔයිල් ස්පිල් එක මම හිතන්නේ අද ඇමතිවරයා කිව්වා මේක මන්නාරමේ ඉඳන් හම්බන්තොට සූර්යා වැවෙනකල් මේකේ මේ ඉෆෙක්ට් එක තියෙනවා කියලා. හැබැයි මේකේ කම්පන්සේෂන් එක මේකේ දීලා තියෙන්නේ මේ පාඩුවට හානිය දීලා තියෙන්නේ කළුතර ගම්පහ කොළඹ ඉන්න දීවරින්ට පමණයි. ඒතකොට අනිත් දිස්ත්‍රික්කවල ඉන්න දීවරින්ට මේක පිළිබඳ කම්පන්සේෂන් එක තියෙනවද නැද්ද? මේ පිළිබඳව ඉතාමත්ම අපිට නම් කියන්න තියෙන්නේ මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව හා සම්බන්ධව මීට පෙර හිටපු ජනාධිපතිවරයා සහ ඒ කැබිනට්ටුව සහ දැනට ඉන්න මේ ආණ්ඩුව මේ පිළිබඳව හරියට ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ කියන එක අපේ මතය. අපි දැක්ක නීති අනුව මං හිතන්නේ අවුරුදු දෙකක් ඇතුළත කාලයක් තුළ නඩුවක් දාන්න ඕන ලංකාව ඇතුළේ දාන්න ඕන නම් මම මේ 29 අන්තිම දවස් කියලා මං දැක්ක අද ඒ පත්‍රෙත් තියෙනවා. ඉතින් මේ 29 කියන්නේ අද අපි ඉන්නේ මේ 10. තව දවස් 19ක් ඇතුළත හරි ඒ මං අද උදේ පත්‍රේ මම නීතිඥවරයෙක් නෙමෙයි මම උසාවි යන්නෙත් නැහැ හැබැයි අද උදේදී පත්‍රේ තිබ්බ ගන්න උදේ මම කිව්වේ මේ 29 මේ 29 තමයි අන්තිම දවස කියලා හැබැයි දැන් මේ වෙනකොට දාලා තියෙනවා නම් ඇයි මේ අවුරුද්ද එක්ක ප්‍රමාදය මේක ගැන ලංකාව තුල ගම්මට්ටමේ මේ විනාශය අපි හරියට තක්සේරුවක් කරාද මේ පිළිබඳව ලොකක් ගොඩක් අපිට මේ එක ප්‍රශ්නයක් ඒක දෙවෙනි එක තමයි මේ පිළිබඳව නඩුවක් සිංගප්පූරුවේද මේ පිළිබඳව තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේකේ මේ 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 Forbes සංග්‍රහයේ තියෙනවා the oil spill in Mauritius in August has had lawyers scrambling through their maritime insurance libraries to understand the implications of the incident caused by the Japanese bulk carrier. එතකොට Lloyds කියන සමාගම මම හිතන්නේ insurance සම්බන්ධ සමාගමක් කියලා තියෙනවා. It is unacceptable for a poor third world government only to receive tens of millions of dollars in compensation for a clean up that will cost hundreds of millions of dollars to undertake. Even if that's legally right, it's morally wrong. There are questions about whether the Lloyd's opinion piece on the legality of liability is accurate. දැන් මේ සංගරාව මම හිතන්නේ මේ පිටු විනාඩි 49ක් වෙනවා මේ සංගරාව කියවනවා නම් මේ මුළු සංගරාවෙම තියෙනවා මම හිතන්නේ පිටු 15ක් 20ක් විතර තියෙනවා මේකේ කියනවා මේකේ තියෙන loopholes. ඉතින් මේ වෙනකොට අපිට පැහැදිලිවම පේනවා මේ මම දැක්ක Ceylon Today ආටිකල් එකක් කියලා තියෙනවා සුලෝචන රාමයිය ලියපු එක having express pearl hearing in Singapore will benefit ship owners. She's saying that based on international conventions that apply in Singapore. Then me patthare Ceylon Today patthare kiyanne me express naukave hearing eka Singapore thibima tulin ship owners sada meka vaasi saagatha wenawa kiyala. ඉතින් අපි මේ නීතිය පිළිබඳව මම විශේෂත්වයක් නෙවෙයි හැබැයි මේ Forbes සංගරාවෙත් ඒ දේ සනාථ කරනවා මොකද මේකේ කියන international treaties ගොඩක් තියෙනවා ලෝකේ එක එක මම හිතන්නේ ලංකාවේ මේ නඩුව දැම්ම නම් Singapore කියන නැව් විශාල ප්‍රමාණයක් එන රටක් ඒ නැව් විශාල ප්‍රමාණයක් එන නිසා මේවා මෙවන් අනතුරු වලට ඒ රට තුල නැව් සමාගම් විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඒ රට තුල මේවන් අනතුරක් සිදුනොත් එහෙම ඒ රට බේරෙන්න රටේ ඉන්න සමාගම් බේරෙන්න පුළුවන් විදිහේ ට්‍රීටිස් කන්වෙන්ෂන්ස් වලට මේගොල්ලන් අස්සම් කරලා තියෙනවා කියන එක තමයි මේක කියන්නේ ඉතින් මට මේ ආටිකල් එක මුළු ආටිකල් එකම කියවන්න අද වෙලා මදි මම මේක ඕනම් සභාගත කරන්න මේකේ තියෙනවා loop holes with the 2001 bunker fuel convention ඒ වගේම තමයි limitation of the liability for maritime claim LLMC 1976 CLC convention ඉතින් ඒ වගේ මේ මේකේ තියෙනවා මම හිතන්නේ conventions ගොඩක් තියෙනවා ඉතින් මට මම නීතිඥෙක් නෙමෙයි හැබැයි මේ conventions යටතේ Singapore තුල මේ නඩු පැවරීම ඒ නැව් සමාගමට සුභවාදී කියන කාරණය ඉතාමත්ම පැහැදිලිව අපිට තියෙන කරුණු අනුව අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුවේ මතය මොකක්ද කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඒක විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක අර මම ඉංග්‍රීසියෙන් කියපුවා නෑ සිංහලෙන්ුත් කියන්නම්. දුප්පත් තුන්වන ලෝකයේ ආණ්ඩුවකට ඩොලර් මිලියන 100 ගණක් වැය කර පිරිසිදු කිරීමක් සඳහා ඩොලර් මිලියන 10000ක් ගණනක් වන්දියක් ලබා දීම පිළිගත නොහැක. එය නීතියානුකූලව නිවැරදි වූද එය සදාචාරාත්මක නොවේනු ලැබේ කියලා මේකේ තියෙන. ඉතින් ඇත්තරම මේක තුල ලංකාව තුල අපිට පහුගිය ඉතිහාසයේ ලංකාවේ රටය තුල වෙලා තියෙන දූෂණ වංශා පිළිබඳව කරලා තියෙන විමර්ශන ඒවා පිළිබඳව අපිට තියෙන අත්දැකීම අනුව ලංකාවේ ජනතාවත් මේ විපක්ෂයේ ඉන්න අපිත් මේක පිළිබඳ සැකයකින් බැලීම මේක පිළිබඳ ප්‍රශ්න කිරීම ඉතාමත්ම සාධාරණයි. මොකද අද උදෑසනත් මේ විවාදයේ පවා ගන්න එපා කියලා ඉතා විශාල ප්‍රෙෂර් එකක් තිබ්බා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට ඉතා විශාල සැකයක් තියෙනවා. හැබැයි මේ ලංකාව තුළ තියෙන ප්‍රධානම ගැටලුව තමයි යම් ගැටලු සමහර ප්‍රශ්න වලට එක එක දේවල් වලට එක එක නීති තියෙන්නේ. දැන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳව ලංකාවේ අධිකරණ ඇමතුමාගේ අද මම ඇහුවොත් එහෙම ඔබතුමාගේ මතය මොකද්ද කියලා ඔබතුමා කියයි ලංකාව තුළ තියෙන අධිකරණ පද්ධතිය හරහා අපි ශක්තිමත් අධිකරණ පද්ධතියක් තියෙනවා. අපේ අධිකරණ පද්ධතියට මේව විසඳන්න පුළුවන්. අපිට අවශ්‍ය එක්ස්පර්ටිස් තියෙනවා. අපි ස්වාධීන අධිකරණයක් අපේ තියෙන්නේ. අපේ අධිකරණය තුළ විසඳන්න බැරි හේතුවක් නැහැ. හැබැයි අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව ගත්තම විතරක් ඒ මතය දරන ඔබතුමා සහ ඔබතුමාගේ ආණ්ඩුව සහ පහුගිය කාලේ ඉඳපු ආණ්ඩුව ඇයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේදී විතරක් විදේශ ආණ්ඩුව විදේශ අධිකරණයකට නැත්නම් ආබිට්‍රි ඒ කියන්නේ ඕගලන්ට ඉන්ඩිපෙන්ඩන්ට් අධිකරණයකට යන්න ඕනේ කියලා. හැබැයි සිංගප්පූරුවේ තමයි මේ සමාගමත් පදිංචිලා ව්‍යාපදිංචි කරලා තියෙන්නේ. මේ නැව් සමාගමත් සිංගප්පූරුවේ සමාගමක්. දැන් අර්ජුන් මහේන්ද්‍රලුත් ඉන්නේ සිංගප්පූරුවේ කියනවා. ඉතින් ඒ වගේ අපිට පහුගිය ඉතිහාසයේ සිංගප්පූරුවත් එක්ක නීතියානුකූලව තියෙන ගැටලු දැක්කම අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ මේක ස්වාධීන වෙහෙ වෙනවා කියලා. හැබැයි ඔබතුමාලා ඇයි why do you all have two policies on the different issues on the issue of the missing people on the issue of justice for those people who lost their lives in the last stage of the war you have one position where you don't want to go to foreign courts you don't want the intervention of foreign judges but when it comes to a matter that you want to get away from or we feel that the government wants to get away from, you run away to an international foreign country and a foreign judge. You want a foreign judge. So, ape uturu nagena hira inna me misi athuru dahannu pudgalayan naththam uturu nagena me yuddhe avasana kaalayedi siduwetcha me vithamathma beradi deval pilibandawa e siduwetcha aparada pilibandawa parikshanayak illenakota with this judges leper, with this finisuru epa, with this adhikarana epa, habai obathumala ta wahaganna one kiyala api hitana me express naukal express pearl nauka wenuen obathumala vides adhikarana ekata yama ithamathma eka vihiluwak eka loke inna hemoma balannone den me wenakota lankawaye adhikaranayata meka apahasayak ape thina adhikarana paddhatiya meka vinasha karana meka agaurawayak kiyala kiyapu samahara mantriyawaru ada me express pearl nauka waragena ada meek saddayak ne waadila inna putuwala. ඉතින් මේක නිසා don't have two policies on different issues. දැන් මේක එකතකින් අපි ඇවිල්ලා පරිසරයට වෙලා තියෙන විනාශය ගැන මේ ආණ්ඩුව කිසිසේත්ම උනන්දුවක් නැහැ. ලංකාවට ඩොලර් බිලියන 2.9ක් සහ 3ක් වගේ ප්‍රමාණයක් වෙන IMF agreement එකක් වෙනුවෙන් මෙච්චර ලංකාවේ ඉන්න ජනතාවට බදු වරක් දාන හැබැයි බිලියන 10කට වඩා එන්න වැඩි ප්‍රමාණයක් එන්න පුළුවන් මුදලකට ලංකාවේ රජය උනන්දු වෙලා නැහැ කියන්නේ. මේකෙන්ම තියෙනවා මේකේ මොන හරි හොර රහසක් තියෙනවා කියන එක අපිට පැහැදිලි. ඉතින් ඒක නිසා මම ඒක ගැන වැඩිපුර කතා කරන්න හැබැයි එක පැත්තකින් පරිසරයෙන් ආණ්ඩු උනන්දුනේ නැති වුණාට අද වෙනකොට ලංකාවේ ඉන්න සියලු දිස්ත්‍රික්කවල සියලු ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව මේ වෙනකොට ඉතාමත්ම පීඩනය ලක් වෙනකත් තමයි මේ ෆොරෙස්ට් සහ වයිල්ඩ් ලයිෆ් කියන දෙපාර්තමේන්තුව මේ පරිසර සංරක්ෂණයේ කැලෑ ආරක්ෂා කරන්න ඕනේ කියලා ඉවරලා බැහැ මේ පැත්තෙන් එක්ස්ප්‍රස් පර් නෞකාවෙන් ඇවිල්ලා මේ අපේ මුහුදු වෙරළ විනාශ කරලා ගියට ගැටලුවක් නැහැ නඩු දාන්නෙත් නැහැ මොනවත් නැහැ මේවත් එපා හැබැයි උතුරු නැගෙනහිර හා අනෙකුත් දිස්ත්‍රික්කවල ඉන්න සමහර ජනතාව අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ පොඩි පොඩි කෑලි ඉඩම් කෑලි සුද්ධ කරගෙන ඒවල කව්පි නැත්තම් මුංගට වගා කරන මේ ඉඩම් මේ වෙනකොට ෆොරෙස්ට් එකෙන් යන්න දෙන්නේ නැහැ ෆොරෙස්ට් දෙපාර්තමේන්තුවෙන් කියන මේක ඇතුලේ ගිහිල්ලා ඕගලන්ට වගා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අවුරුදු 20ක් 30ක් 40ක් 30 තිබ්බ කොස්පැල අඹපැල තියෙන පොඩි ඉඩම් කෑල්ලකට ගලක් දාලා කියනවා මේක ඇස්සර ගියොත් එහෙම අපි නඩු දානවා කියලා සමහර පොඩි සමහර ගොවියන්ට පොඩි කැලෑ කෑල්ලකට ගිහිල්ලා පොඩි අත්තක් කපාගෙන පොඩි කෝට්ටක් කපාගෙන ආවත් ගිහිල්ලා දානවා උසාවියේ මොකද කියන්නේ දැන් අපි පරිසරයේ සංරක්ෂණය කරන වනාන්තර සංරක්ෂණය කරන අපි ෆොරෙස්ට් ආරක්ෂා කරනවා කියලා ඒගොල්ලෝ නඩු දාන හැබැයි එක්ස්ප්‍රස් පර්ල් වගේ ලොකු විනාශයක් කරපු කම්පැනි එකට අද වෙනතුරු කිසිදු චෝදනාවක් නැහැ කිසිදු හරියාකාරයේ තීන්දුවක් කරන්න මේකේ ජාතිවාදී ස්වරූපයකත් තියෙනවා දැන් බඩකලපෝ දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ බෝඩර් එක ගත්තම අපේ හිටපු ඔබතුමාලාගේ දැන්ටත් ඔය පැත්තේ ඉන්නේ හිටපු වයිල්ඩ් ලයිෆ් සහ ෆොරෙස්ට් එකට සම්බන්ධ ඇමති කැලෑ ප්‍රදේශයක් එලි කරලා ඒකේ කජු වගා කරලා ඒක ගැන අපි ප්‍රශ්න කරන් පස්සේ ඒක ඇවිල්ලා ඩිෆෙන්ස් මිනිස්ට්‍රිය ගත්ත එක ග්‍රීමන්ට් එකක් කරලා ඒකට ක්‍රමවේදයක් හදාගෙන තිනවා ඔව් අපි අක්කර 600ක් කැලෑ එලි කරා ඒකේ අපි කජු හිටවනවා හැබැයි ඒ කජු හිටවන එක අපි ඒක නිරාවුල් කරන්න අපි ඩිෆෙන්ස් මිනිස්ට්‍රිය ගත්ත එක අපි ඇග්‍රීමන්ට් එකක් ගන්න කරලා සිවිල් ඩිෆෙන්ස් ෆෝස් එක දෙනවා කියලා හැබැයි ඒ දිස්ත්‍රික්කෙම තව කොනක දෙමළ මිනිස්සෙක් ඇවිල්ලා ඉවරලා අවුරුදු 30ක් 40ක් දැනටත් කොස්ගෙඩි කඩන ගහක් තියෙනවා ලොකු ගහක් අඩි 30 40 ගහක් අවෘත්‍යයක් කදලියක් ඒ මිනිස්සෙකින් කොස්කෙඩි කඩලා තියෙනවා අඹ ගහ අඹ ගෙඩි කඩලා තියෙනවා පොල් පැල තියෙනවා හැබැයි මේක ෆොරෙස්ට් එකටයි තියෙනම ඉතින් මේ රට තුළ මං කිව්වාගේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට විදේශ ජජස් ලෝනේ විදේශ අධිකරණ ඕනේ හැබැයි අතුරුදහන් වූ පුද්ගලයන්ට යුද්ධයේ අවසාන කාලයේදී ඒ අපරාධ වලට ලංකාව තුළ ජජස්ලා අවශ්‍යයි ඒ වගේම තමයි සමහර තැන්වල ගිහිල්ලි වරලා කැලෑ එලි කරලා කජු හිටවන්න ඒව ආණ්ඩු පක්ෂ නැමැතිවරු කරනවා සමහර උතුරු නැගෙනහිර සමහර ප්‍රදේශවල ඒව කරන්න බෑ දැයි මොකද්ද පදනම දෙමළ ජනතාව ජීවත් වෙන සම්මන්දන මේක සිංහල ප්‍රදේශ සිංහල ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවත් හැම දිස්ත්‍රික්කෙම වාගේ මේක වෙනවා ෆොරෙස්ට් එකේ ගැටලු හැබැයි මං කියන්නේ මේ දිස්ත්‍රික්කේ මඩකලව දිස්ත්‍රික්කේ සුවිශේෂී එක පැත්තකින් කරන්න දෙන්නේ නැහැ අනිත් පැත්තෙන් ඇමතිවරයම කරන්න දෙනවා ඉතින් මේක තමයි අපි කියන්නේ මේ ද්විත්ව ප්‍රතිපත්ති ඩබල් පොලිසීස් අපේ දිස්ත්‍රික්කවල ගත්තම ඊට අමතරව අපි ගත්තම අපේ ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එක ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකේ මම පනාමුරේ තිලක වංශහරි කවුරේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නත් බෑ මොකද තුවක්කු එහෙම අරගෙන තමයි එන්නේ එයා ඇවිල්ලා අපේ තිරුකුණාමලයේ දිස්ත්‍රික්කේ ඇරිසිමලයේ කියන ප්‍රදේශයේ ඒ වගේම තමයි තිරියායේ සාදු කියලා යට කියන්නේ තිරියායේ සාදු අක්කර 3500ක් මිනිස්සු කුඹුරු කරපු ඉඩම් PLR තියෙනවා මේ තිරියායේ හාමුදුරුවෝ කියන්නේ ඒ අක්කර 3500 මේ යාට දෙන්න යාට අයිති මිච්චර අවුරුදු 100ක් ඒකේ කුඹුරු කරපු මිනිස්සුන්ට කියනවා මගෙන් ඕන්නම් මේක බදු ගන්න මිනිස්සු PLR තියාගෙන කුඹුරු කරපු අක්කර 3500ක් ඉඩම් ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා සියල්ල අත්හරින්න කියලා තමයි මේ බුදුදහම කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අක්කර 3500ක් බදාගෙන ඒ 3500 කුඹුරු කරපු ඒ ජනතාවටම බදු දෙන්න හදනවා ඉතින් මේ වගේ ගැටලු පාර්ලිමේන්තුවේ කතා කරද්දී අපිට කියන්නේ ත්‍රස්තවාදියා කොටියා දැන් මම මඩකලපෝ දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතෙන් පාර්ලිමේන්තුව ආනන් මට වගකීමක් තියෙන ජනතාව වෙනුවෙන් කතා ගන්න මේ වගේ මට කියනවනම් දිගින් දිගට මේ වගේ උදාහරණ ඕනතරම් දෙන්න පුළුවන්. අපිට මඩකලපෝ දිස්ත්‍රික්කයේ උතුරු නැගෙනහිර සිදුවෙන අපරාධ ගැන අපිට ඕනතරම් කියන්න පුළුවන්. කුච්චවැලි දැන් කුච්චවැලි ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුතෙන් පන්සල් 34ක් හදලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 10 ඇතුළත හරි 20 ඇතුළත වැඩි වෙච්ච සිංහල ජනගහනය බැලුවොත් එහෙම 10ක් 15ක් පවුල් වැඩි වෙන්නේ නැති. ඉතින් මේක මං කියන්නේ මේක ඇවිල්ලිවරලා මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්ද මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට අපිට ජනාධිපතිතුමා දැන් කතා කරලා දිගින් දිගටම ජනාධිපතිතුමා කතා කරදී අපිටත් පේන්නේ සමහරලාට ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට යන්න ලෑස්ති වෙනවද දන්නේ නැහැ. අපේ සහයෝගයත් කොහොම හරි ලබා ගන්න ඕනේ. ජාත්‍යන්තරයටත් පෙන්වන්න ඕනේ. මම දෙමළ ජාතික සම්දානෙත් එක වැඩ කරනවා. මම මේගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරන්න උත්සාහ කරනවා කියලා එතුමාට පෙන්වන්න ඕන නිසා දන්නේ නැහැ. දිගින් දිගටම දැන් සාකච්ඡාවට අපිට එන්න කියනවා. ඉතින් අපි ඊයේ හවසත් ගියා සාකච්ඡාවකට. අපිට හෙටයි අනිද්දායි දවස් දෙකේ අපිට මේ යම් යම් අපි මුහුණ දෙන ගැටලු පිළිබඳව ඒ ගැටලු निराකරණය කරගන්න එතුමා අපිට හෙටයි අනිද්දා අපිට සාකච්ඡා වලට එන්නේ. හැබැයි මේවා සාකච්ඡා වලට විතරක් සීමා වුණොත් එහෙම මතක තියාගන්න වෙන ජනාධිපතිවරණට මේ රටේ ජනාධිපතිවරණ දිනන්න කොහොමවත් හිතන්නවත් බෑ. මොකද ඒකට මම හේතුව කියන්නේ දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පමණක් එතුමා දිනනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මොකද මේ රටේ අනාගතයක් නෑ. මේ රටේ ආර්ථිකයේ අනාගතයක් නෑ. IMF එක හරහා පමණක් මේ රට හදන්න පුළුවන් කියලා එතුමා හිතාන් ඉන්නවනම් ඒක වෙන්නේ නෑ. එතුමා දන්නවා ඒක. අපිට විශාල වශයෙන් ආයෝජන මේ රට තුලට ගේන්න පුළුවන්. හැබැයි අපි ආයෝජනේ ගේනකොට මොනවද කරන්නේ? අක්කර 3500ක් ජනතාව දැන් උදාහරණයක් කියමු ඇරිසිවැලි ඔය මේ තිරියයි මේ කියන ප්‍රදේශයේ අක්කර 3500ක අපි ගෙනල්ලි වරලා අලුත් මොඩර්න් ඇග්‍රිකල්චර් ටෙක්නික් එකන ඒ මිනිසුත් එක්ක අවුට්ඩෝර් මොඩල් එක අපි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ගෙනාවොත් එහෙම ඒ මිනිස්සු ආයෝජනේ ගෙනාන් පස්සේ තිරියයි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියයි මේක මගේ ඉඩම මගෙන් බදු ගන්න කියලා ඒ විදේශ ආයෝජකයාට. ඒකයි අපි කියන්නේ මේ ඉඩම් පිළිබඳව අයිති ඉඩම්ස් පිළිබඳව තියෙන බලතල ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ඒ අයිතිය දෙන්න කියලා පිල්ලන්නේ ඒකයි. එහෙම නැතුව මේ අපි මේ ඉල්ල වෙන ප්‍රදේශයක වෙන දිස්ත්‍රික් එක අපිට මේ තියෙන ඉඩම් වල අපි අයිතියක් ඉල්ලන්නේ නැහැ. ඒ අයිතිය ඉල්ලන්නේත් අපිට මටවත් මගේ පක්ෂයටවත් නෙවෙයි. රාජ්‍ය තුල ඇති කරලා තියෙන ඒ මොන හරි ආණ්ඩුකරණය කරන්න පුළුවන් ඒ මොන හරි ආයතනයකට දෙන්න කියලා අපි ඉල්ලන්නේ. එහෙම නැතුව අපි ඉල්ලන්නේ නැහැ අපිට දෙන්න කියලා. ඉතින් ඒක නිසා මින් ඉදිරියට අපි ජනාධිපතිතුමාට මේ අවශ්‍යකම් අපි හැම අවස්ථාවකම ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡා වලට මම නම් අවුරුදු 3යි පාර්ලිමේන්තු ගිහිල්ලා අපේ සම්බන්ධන් මහත්මයා මම හිතන්නේ අවුරුදු 50ක් 60ක් විතර දැන් එතුමා තාම යනවා සාකච්ඡා වලට. හැම සාකච්ඡා වටේට යනකොට එතුමා මම හිතන්නේ යන්නේ නැත්තේ මේ අවස්ථාවේ කරයි මේ අවස්ථාවේ කරයි මේ අවස්ථාවේ කරයි කියන විශ්වාසයෙන් යන්නේ. හැබැයි හැම අවස්ථාවේදීම ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ ප්‍රතික්ෂේප වුණාම හැබැයි අපි හැබැයි අද වෙනතුරු නෑ අපි මේක අපි අතාරින්නේ නෑ. මොකද මේ රට තුල අපිටත් සම අයිතිවාසිකම් තියෙනවා. මේ රටේ ශ්‍රී ලංකේ දැන් අද සමහර ඇමතිවරු ඇවිල්ලා ටෝක් අබවුට් ශ්‍රී ලංකන් කියනවා. හැබැයි ලංකාව තුල යන් යන් කණ්ඩායම් ගිනි තියෙනකොට කටවන් හිට මිනිස්සු. එතකොට ශ්‍රී ලංකන් ගැන කතා කරේ අපි දෙමළ ජනතාවට දේශපාලන අයිතිවාසිකම් ඉල්ලන නිසා අපි ශ්‍රී ලංකන් වෙන්නේ නැති වෙන්නේ නෑ. අපි තමයි ඇත්ත ශ්‍රී ලංකන්. මොකද ඒක නිසා මේ අවස්ථාවේ අපිට ඉල්ලන්න තියෙන විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියන පණිවිඩේ මේ සාකච්ඡාව හරි විදියට කරලා හරි විදියට ආරම්භ කරලා හරි විදියට අවසන් කරන්න මේකේ අවසානය දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕනේ කියන එක තමයි මේකේ අවසානයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම දේශපාලන විසඳුමක් මේ ජනාධිපතිවරයා මේ කාලවකවාන තුළ අපිට ලබා දුන්නේ නැත්නම් එතුමා බලාපොරොත්තු වෙනවා මේක ඇදලා දේශපාලන එතුමාට ඡන්දයක් යන කාලේ අපිව රවට්ටන්න පුළුවන් කියලා. අපි මෝඩත් නෑ අපේ උතුරු නැගෙන ජීවත් වෙන ජනතාව මෝඩත් නෑ. ඉතින් ඒක නිසා මේ දේ ඉතා හොඳින් පැහැදිලිව ජනාධිපතිතුමා මේ අවස්ථාවේ කියනෝනේ. ඒ වගේම තමයි නාංගල් නාලේ දිනම් නාලේ මර දිනම් නාංගල් ජනාධිපති රුණරාණ පේචිවාර්තිලේ නාංගල් ඉල්පරවද කිරක්‍රම් උන්මෙලේ ඉඳ පේචිවාර්තිලේ அனைத்து தமிழ் மக்களை பிரதித்துவப்படுத்தும் அனைத்து வடக்கு கிழக்கில் இருக்கும் கட்சியிலும் வர வேண்டும் நிச்சயமாக. ஏனென்று சொன்னால் எங்களுக்கு மக்கள் பிரதானமாக தமிழ் தேசிய அரசியல் தரப்பிலே இருக்கும் கட்சிகளுக்கு மக்கள் தந்த பொறுப்பு மக்கள் தந்த அந்த ஆணை எங்களுடைய மக்களுக்கான நிரந்தரமான ஒரு அரசியல் தீர்வை பெறுவதற்கு தான் எங்களுக்கு தந்த ஆணை. கடந்த ஒரு சில வாரங்களுக்கு முன்பு எங்களுக்கு தமிழ் தேசிய கூட்டமைப்புக்கு ஒரு அழைப்பு ஒன்று வந்திருந்தது. உண்மையிலே நான் நினைக்கிறேன் எங்களுடைய சம்பந்தன் ஐயா ஊடாக அந்த அழைப்பு எங்களுடைய கட்சியான எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பினருக்கு அந்த அழைப்பு வந்தது. அப்ப அந்த நேரத்தில் எங்களுடைய பாராளுமன்ற குழுவினுடைய அந்த வாட்ஸ்அப் குழுவிலே இவ்வாறான ஒரு அழைப்பு வந்திருக்கு போட்ட பொழுது தமிழ் தேசிய கூட்டமைப்பாக நாங்கள் அனைவரும் 9ஆம் தேதி இந்த கூட்டத்தில் நாங்கள் கலந்து கொள்ள வேண்டும் என்று அந்த கூட்டத்தில் இருந்தது. ஆனால் அதனைத் தொடர்ந்து வடக்கிலே இருக்கும் பாராளுமன்ற உறுப்பினர்கள் மட்டும் கிழக்கிலே இருக்கும் பாராளுமன்ற உறுப்பினர்கள் வேறையாகும் அழைப்புகள் வாரதாக ஒரு செய்தி வந்த பொழுது நாங்கள் உடனடியாக சொன்னது ஓகே அப்படி ஒரு செய்தி வந்திருக்கு என்று சொன்னால் நாங்கள் 9ஆம் தேதி ஜனாதிபதியை சந்திக்கும் பொழுது இது தவறானது. நீங்கள் வடக்கு கிழக்கு என்றதை அடிப்படையாக வடக்கும் கிழக்கும் என்றது எங்களுடைய தமிழ் மக்களுடைய தமிழ் மக்கள் பூர்வீகமாக வாழ்ந்த பிரதேசம் இது எங்களுக்கான ஒரு அடையாளம். வடக்கு கிழக்கு என்றதை நீங்கள் ஏற்றுக்கொள்வீங்கள் என்றால் தான் நாங்கள் இந்த கூட்டத்துக்கு அடுத்தடுத்த கட்டம் கூட்டத்துக்கு நாங்கள் வருவோம் என்ற செய்தியை இந்த 9ஆம் தேதி கூட்டத்தை நாங்கள் அறிவிக்கலாம் என்ற தீர்மானத்தை நாங்கள் எடுத்திருந்தோம். பாதுகாமைவாகனங்கள் நேற்றைய தினம் போயிருந்தோம். சம்பந்தன் ஐயா மிக தெளிவாக சொல்லியிருந்தார், எங்களுடைய அடிப்படை இதுதான் என்று அவர் ஊடக அறிக்கை ஒன்றும் கொடுத்திருக்கார். இந்த அடிப்படையிலே தான் நாங்கள் இந்த பேச்சுவார்த்தைக்கு போவோம் என்று சொல்லி அதனைத் தொடர்ந்து ஜனாதிபதிக்கு நாங்கள் எடுத்து சொன்னோம், நீங்கள் வடக்கையும் கிழக்கையும் வெவ்வேறையாக நீங்கள் பார்த்தீங்கன்னு சொன்னால் நாங்கள் வரமாட்டோம் என்று. அவரும் ஏற்றுக்கொண்டால், இல்லை என்னுடைய நோக்கம் வடக்கையும் கிழக்கையும் வெவ்வேறாக பார்க்கறது அல்ல, என்னுடைய நோக்கம் நான் ஏன் ரெண்டு மாகாணங்களையும் வேறு வேறையாக கூப்பிட்டான்னு சொன்னால் கூடிய அளவு பிரச்சனை இருக்கும், அதனால் நாங்கள் வேறு வேறையாக கூப்பிட்டோம். ஆனால் எங்களுடைய கட்சியினுடைய பாராளுமன்ற குழு தலைவர் ஐயா சொன்னவர், நாங்கள் வடக்கும் கிழக்கும் நீங்கள் பிரித்து பார்க்க முடியாது, அதிகார பகிர்வு என்ற விடயத்திலே நீங்கள் வடக்கும் கிழக்கும் ஒன்றாகத்தான் நீங்கள் பார்க்க வேண்டும் என்றால், வடக்கும் கிழக்கும் என்றது இணைந்த ஒரு விடயம், இதை பற்றி இதோட பேச வேண்டிய அவசியம் இல்லை, எங்களை ஒன்றாக நீங்கள் அழைக்க வேண்டும் என்று சொன்னதுக்கு உடனடியாக ஜனாதிபதி அவ்வாறாகத்தான் உங்களுடைய கோரிக்கை இருக்கு என்று சொன்னால், நாங்கள் நாளை 11ஆம் தேதி எங்களுடைய காணி விஷயங்கள் மற்றும் ஏனைய விடயங்கள் தொடர்பாகவும், 12ஆம் தேதி அதிகார பகிர்வை பற்றியும் நாங்கள் பேசுவோம், நீங்கள் வடக்கும் கிழக்கும் இருக்கும் பாராளுமன்ற உறுப்பினர் நீங்கள் ஒன்றாகவே வரலாம் என்ற நிலைப்பாடை சொல்லியிருந்தார். இதை சொன்ன பிறகும் எங்களுடைய வடக்கு கிழக்கிலே இருக்கும் பாராளுமன்ற உறுப்பினர்கள் அனைவரும், தமிழ் தேசிய தரப்பிலே அரசியல் செய்யும் பாராளுமன்ற உறுப்பினர் அனைவரும் நிச்சயமாக இந்த பேச்சுவார்த்தையில் கலந்து கொள்ள வேண்டும். அவ்வாறாக அவங்க கலந்து கொள்ளாவிட்டால் உண்மையிலே அவங்களுடைய சிந்தனை எவ்வாறு இருக்குன்றதை எங்களுக்கு தெரியாது என்றால், நாங்கள் வடக்கு கிழக்கில் இருக்கும் அனைவரும் ஒற்றுமையாக செயல்பட வேண்டும், நாங்கள் ஒற்றுமையாக ஒரு அரசியல் தீர்வை முன்வைக்க வேண்டும் என்று வெளியிலே பேசலாம். ஆனால் சந்தர்ப்பம் வரும் பொழுது நாங்கள் தமிழரசு கட்சி, நாங்கள் முன்னுதாரணமாக தமிழ் தேசிய கூட்டமைப்பு, நாங்கள் உங்களுக்கு வழியை காட்டியிருக்கிறோம், நீங்கள் அனைவரும் நாளை அதுக்கு அடுத்த நாள் இருக்கும் பேச்சுவார்த்தை கலந்து கொள்ள வேண்டும். ஆனால் இந்த பேச்சுவார்த்தை மூடாகும், ஜனாதிபதி அவர் எப்பொழுதாவது சிந்திக்கிறார் என்று சொன்னால், எங்களை அழைத்து தான் ஒரு ஜனாதிபதி தேர்தல் வரும் வரைக்கும் பேச்சுவார்த்தையை விடுபட்டு எங்களை ஏமாத்தி எங்களுடைய வாக்குகளை மீண்டும் எடுத்து தான் திருப்பி ஒரு ஜனாதிபதியாக வரலாம் நினைத்தால், எங்களுடைய வாக்கால மட்டும் அவர் ஜனாதிபதியாக வரலாமா இல்லையான்றது ஒரு விதம், ஆனால் எங்களுடைய இனப்பிரச்சனை தீர்க்காம விட்டால் அவருக்கு இந்த நாட்டிலே ஜனாதிபதியாக வரவும் முடியாது, ஜனாதிபதியாக வந்தால் இந்த நாட்டை ஆளவே முடியாது, இந்த மிகுதி காலப்பகுதியிலும் IMF ஒப்பந்தத்தை மட்டும் வைத்துக் கொண்டு இந்த நாட்டுடைய பொருளாதாரத்தை கட்டியிருப்ப முடியாது என்ற செய்தியை சொல்லி இந்த சந்தர்ப்பத்திலே இந்த எக்ஸ்பிரஸ் விவாதத்தில் எனக்கும் பேச சந்தர்ப்பம் அளித்தது நன்றி சொல்லி என்ற உரையை முடித்துக் கொள்ள நன்றி.
போமேஸ்வரி கரு மந்தமா மீனாங்கட கரு சாமர் சம்பத் தசநாயக்க அமாத்தும பத்மார் வினாடி திகை காலே திமினம்
கரு மூலாசன மந்திரி துமணி மம ஹிதன்னே அது
தவறு கரு விஜயதாஸ் ராஜபக்ச அமாத்தும
பத்மார் அவசர தினோட வினாடி திகாக்க புனி பேதில் திரிமக்கரன் கரு சபாபதி துமணி கரு ராசிக்கமான மெத்துமா கேப்பு காரணே மங்கிதான் தட் ஹீ கேன் கெட் அ பெட்டர் கிளாரிபிகேஷன் த ஜென்டல்மேன் ஹூஸ் சீட்டட் நெக்ஸ்ட் டு இஸ் அ பிரசிடென்ட்ஸ் கவுன்சில் ஹானரபிள் சுமந்திரன் அப்படி லங்காவே அதிகரனே நடுபவரன் நெத்துவ சிங்கப்பூர்வே நடுப்பவரு பிலிப் பாந்தவை அம் கிசி சக்கையாக்குவ துமா தீனோ கீழே கியூவானே கரு சபாபத்துமணி மெம நெவ லியாபதிஞ்சு கரல தியன்னு ஐதிகார சமாகம சிங்கப்பூர்வே ఎందుకంటే మే నవ మెహేయుంకరణ చాటపాటి సమాగమ రిజిస్టర్లా తీని సింగపూర్వే ఎందుకంటే మే నవ ఐతి సమాగమ మే వెనకొట బ్యాంక్రాప్ట్ బంకులుత్తులా తీయన్ని ఎందుకంటే అపి నడువ పవరాన్ని ఐతికార సమాగమ కీనక ఏక మే వెనకొట బ్యాంక్రాప్ట్ లా తీయన ఎందుకంటే అపి లంకావి నడు పవరగ నడు పవరుపుహమ ఏక సితాసియ పవ వారదీమట అపిట గటలోక్ మత్తు వెనవా న్యూ డైమండ్ నౌకావ పిలిబందవ పవరుపు నడుతునే కొలంబ మహాధికరణే సితాసి భారదీం పిలి వంద గెటలు దంటపత్ మత్తు వేలా తీయను తుంగిని కారణే మం ఉదిత్ పహదిలి కరా అపి శ్రీలంక అధికరణేం అపి నడు తీందువక్ గత్తత్ మే మే బంకొలొత్తిచ్చ సమాగమట విరుద్ధవ క్రియాత్మక కరీమట అపిట క్రమవేదయక్ నే నముత్ సింగపూర్ వే కియన్నే చాల ఆసియాతిన లొకుమ ట్రేడ్ హబ్ ఎకక్ విశాల సంఖ్యావక్ నౌలియా పదించేలా తీయనవా ఏ వగేమ రక్షణ సమాగమ మెహేయుం కరణవా ඒක නිසා ඒගොල්ලන් මේ ප්‍රශ්න නිරන්තරයෙන් මුණ දීපු රටක් විදිහට 1930 තරම් ඈත කාලේ තර්ඩ් පාටි රයිට් අගේන්ස් ඉන්ෂුවර්ස් කියලා නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව ඒ සිංගප්පූරු රටේ ඒ බංකොල සමාගමකට විරුද්ධව නඩු තීන්දුවක් ගත්තා වුණත් ඒ රක්ෂණ ආයතනයට එරෙහිව නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ නීතිමය හැකියාව තිබෙන්නේ සිංගප්පූරුවේ. අනිත් කාරණේ තමයි කැප් එකක් සීලින් එකක් තියෙනවා ඒ ජාත්‍යන්තර 1976 කන්වෙන්ෂන් එක ඔබතුමා සඳහන් කරේ එහෙම තියෙනවා ඒ නව් හිමිකාරයෝ හදාගත්ත ජාත්‍යන්තර කන්වෙන්ෂන් එකක් එතකොට ඒ ජාත්‍යන්තර කන්වෙන්ෂන් එක අනුව ඒගොල්ල දැනටමත් චාන්සරි ඩිවිෂන් එකේ මේ ඇඩ්මිරල්ටි ඩිවිෂන් එකේ චාන්සරි කෝට්ස් වල හයි කෝට් වල නඩු පවර්ලා තියෙනවා මහ බ්‍රිතාන්‍යේ ඒගොල්ලන්ගේ වගකීම සීමා කරන්න කියලා ස්ටර්ලින් පවුන් මිලියන 19.8කට. නමුත් අපේ හිමිකම් පෑම බිලියන 6.4ක් ඇමරිකන් ඩොලර් කියන්නේ ඒ වගේ 250කට වඩා වැඩි ගුණයක්. එතකොට ඒක නිසා ඒ නැවේ පූර්ණ නොසලකිලිමත් නිසා මේ අනතුරු නැයි කියලා ඔප්පු කරන්න අපි මේ නඩුවට මැදිහත් වෙන්න ඕන. එතකොට මේ වාර්තා අපි සකස් කරේ අපි විශේෂඥයෝ නෙවෙයි. මීපැකෙන් පත් කරපු 40ක කමිටුව විශේෂඥ කමිටුව තමයි හැදුවේ. ඔබතුමා එක මං හිතන්නේ කියපු නමකින් එක්කෙනත් ඒ කමිටුවේ. ඒගොල්ලන් තමයි මේ වාර්තා දුන්නේ. අපිට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. නීතිපතිතුමාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. තක්සේරු කරන්න. හැබැයි නීතිපතිතුමා නීති පිළිබඳ සියලු තීන්දුව ගත්තා. ඒකක්වත් අපි ගත්ත තීන්දුව නෙමෙයි. එතකොට ඒ වාර්තා ටික අපිට ලැබුණේ ජනවාරි 13. එතකොට එදා ඉඳලා නීතිපතිතුමාට සෑම කාරණයක්ම අපේ අධිකරණ අමාත්‍යංශය හරහා කැබිනට් එකට ඉදිරිපත් කරලා අවසර ගන්න සිද්ධ වුණා. ඕස්ට්‍රේලියාවේ නීතිඥ සමාගමෙන් උපදෙස් ගන්න, සිංගප්පූ සමාගමට උපදෙස් දෙන්න අපි වෙනුවෙන් නඩුව පවරන්න. එතකොට එංගලන්තයේ පවතින අර සීමා කිරීමේ නඩුවට මැදිහත් වෙලා සීමාව ඉවත් කරගන්න. එතකොට ඒ සඳහා සාමාන්‍යයෙන් මාස දෙකක දෙකමාරක කාලයක් ගත වුණා. අප්‍රේල් 25 වෙනිදා මේ නඩුව අපි පැවරුවා. ඒ අරෙන්න හිතාමතා ප්‍රමාදයක් වුණේ නැහැ. විශේෂයෙන්ම මම මේට සම්බන්ධ වුණේ ගිය අවුරුද්දේ ජූලි අගෝස්තු මාසේ ඉඳලා සැප්තැම්බර් 23 වෙනිදාට පෙර. ওই විශේෂඥ කමිටුව අපිට පොරොන්දු වුණා වාර්තා දෙනවයි කියලා. නමුත් අපිට ඇත්ත වශයෙන්ම ලැබුණේ ජනවාරි 13 වෙනිදා මේ අවුරුද්දේ. එදිනම නීතිපතිතුමාට බාර දුන්නා. ඒ නිසා මේ නීති පිළිබඳව කිසිම තීන්දුවක් කැබිනට් එකවත් ආණ්ඩුවත් අපි ගත්තේ නැවේ. අපි කටයුතු කරන්නේ නීතිපතිතුමාගේ උපදෙස් මත. එතුමා නඩුව පවර්ලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන්.
හරි, බොහොම ස්තුතියි ගරු මහත්තුමනි. ගරු චාමර සම්පත් දසනායක මහත්තුම.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේ විවාදයේ අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අද උදේවරුෙත් මේ සම්බන්ධව නීතිමය ප්‍රශ්න ගැටළු ගැන පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට පමණක් නෙවෙයි, පළාත් සභාවලත් නීතියක් උසාවියේ යම් තීන්දුවක් තියෙන කාරණයක් සම්බන්ධව පළාත් සභාවකත් කතා කරන්න කියලා අපි පළාත් සභාවේ ඉන්න කාලෙත් උසාවියේ තියෙන ප්‍රශ්නයක් ගැටළුවක් සම්බන්ධව පළාත් සභාවකත් අපි එහෙම දේවල් කතා කරේ නැහැ. ඒවා අපි ගත්තෙත් නැහැ. හැබැයි මෙතනදී මම කියන්න ඕන මේ නැව සම්බන්ධව කතා කරන්න ඉස්සෙල්ලා අද මැතිවරණ කොමිසම නැත්තම් මැතිවරණ කොමසාරිස් රාජ්‍ය සේවකෝ ඡන්දෙ ඉල්ලපු කොට්ටාසවලින් මාරු කරලා තියෙනවා. දැන් මම මේ උදාහරණය කියන්නේ මට ඇයිති පොස්පේට් එකේ. මට ඇයිති පොස්පේට් එකේ ඡන්දෙ ඉල්ලන 8 දෙනෙක් ඉන්නවා. තලාව ප්‍රාදේශීය සභාවට තමයි පොස්පේට් එක ඇයිති වෙන්නේ. හැබැයි පොස්පේට් එකේ ඉන්න අය මේ වෙනකොට කොහෙටද මාරු කරන්නේ? පොස්පේට් තියෙන්නේ එකයි ලංකාවට. එහෙමනම් පොස්පේට් එක නැවත අනිත් කට්ටිය මාරු කරන එක සවුත් අප්‍රිකාවට හරි පොස්පේට් තියෙන රටකට තමයි මාරු කරන්න වෙන්නේ. මොකද පොස්පේට් ආයතන තියෙන එකයි. ඒ නිසා පොස්පේට් එකේ ඉන්න 8 දෙනෙකුට දැන් කොට්ටාසේ මාරු කරන්න ගියාම පොස්පේට් එක තියෙන්නේ තලාව ප්‍රාදේශීය සභාවට. තලාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙන 8 දෙනෙක් පොස්පේට් එකේ ඡන්දෙ ඉල්ලනවා. ඒ වගේ මේ රටේ සමහර ආයතන කිහිපයක ඡන්දෙ ඉල්ලන අය ඉන්නවා. ඒ අය කොහෙටද මාරු කරන්න කියන ප්‍රශ්නෙත් මෙතන පැනනගිලා තියෙනවා. ඒකම මේ නැව සම්බන්ධව කතා කරනකොට මට තමයි මේ පාර්ලිමේන්තුවේ 225 ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. චාමර ගුණසේකර කියලා එක්කෙනෙක් නමක් කියනවා, සමහරු ආනවා චාමර සම්පත්ද කියලා. දැන් මේ ඊයේ පෙරේදා දෙරණේ පත්තර කියවනකොට පත්තර කියනවා කියලා කියනවා චාමර ගුණසේකරලත් ඉන්නවා, තවත් චාමරලා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියලා කටකොණකින් hina වෙනවා. දැන් මගෙන් ආනවා සමහරු බදුල්ල දිස්ත්‍රික්කයේ අය ලොකු සල්ලියක් එම හම්බෙලා තියෙනවා නේද අර නැවෙන්. ඈ, ඒ නිසා මේ චාමර සම්පත්ද කියලා සමහර අයට මේකේ සැකයක් තියෙනවා මේ චාමර ගුණසේකර කියලා. දැන් මගෙන් ජීඑල් පිරිත් මාත්‍යත් පල්ලෑය දානවා, මේ ඔයාගේ නම චාමර නේද? ඈ, දැන් චාමර ගුණසේකර කියලා මං කියන්නේ මේ නමක් වාසගමක් එක්ක මේ රටේ කාගේ හරි නමක් තියෙනවා. මේක එච්චර ලොකු රටක් නෙවෙයිනේ, මේව හොයන්න පුළුවන්නේ. දැන් මෙතන මේ ප්‍රශ්නේ ඇද්දේ ඇත්ත වශයෙන්ම මේ රටේ
මං හිතන විදිහට මේ අජිත් මානප්පෙරුම් මහත්තයා නීති අපි දන්න විදිහට ඉංජිනේරුවෙ. ඒ වගේම අපේ චන්දිම වීරක්කොඩි කියන්නේ නීතිඥයෙක්. මේ දෙන්න තමයි මේ ප්‍රකාශ කළේ මේ සම්බන්ධව. මම කියන්නේ මේ වගේ දේවල් ප්‍රකාශ කරනවා නම් වගකීමක් ඇතුව ඔප්පු කරන්න පුළුවන් විදිහට පෙන්නන්න ඕන. මිලියන 250ක් කියන්නේ දෙයි හාමුදුරනේ පොඩි ගානක්ද ඩොලර් මිලියන 250ක් කියන්නේ. මාස දෙකක් මේ රටට තෙල් ගේන්න පුළුවන් දැන් තියෙන තෙල් වල ගාන හැටියට. මිලියන 87,500 ලංකාවේ මුදලින්. ඒ වගේම බිලියන 87.5ක් ලංකාවේ මුදලින් ඩොලර් බිලියන 250ක් කියන්නේ. මේක පොඩි ගානක් නෙවෙයි. එහෙම ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගත්ත කෙනා කවුද, බැංකු ගිණුම කොහොමද, මේවා කොහෙටද ඇවිල්ලා තියෙන්නේ, කොයි විදිහටද ලැබිලා තියෙන්නේ කියන එක වගකීමක් ඇතුව කියන්න ඕන. මොකද මේ පාර්ලිමේන්තුවේ හරි එළියේ හරි කොහේ හරි කතා කරනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වගකීමෙන් කතා කරනවා නම් වගකීමෙන් කතා කරන අය දැනගන්න ඕන. අපි පාර්ලිමේන්තුවේ කතා කරත් එළියේදී කතා කරත් සමහර අය පාර්ලිමේන්තුවට අස්සට ඇවිල්ලා කියනවා. මොකද පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් නඩු මාර්ගයට යන්න බැරි නිසා පාර්ලිමේන්තු අස්සට ඇවිල්ලා කතා කරලා කියන්න තියෙන දේ කියලා එළියට ගිහිල්ලා කටවහගෙන ඉන්නවා. අපි එහෙම අපි කියන්නේ එහෙම නෙමෙයි. දැන් අපි පාර්ලිමේන්තුවේ යමක් කිව්වනම් අපි වගකීමක් ඇතුව කියන්නේ. දැන් මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ජනතා විමුක්ති පෙරමුණ විශ්‍රාමයටුම් 39 දෙනෙක් ගන්නවා කියලා. අනිත් පවුවද හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපි 39 දෙනෙක් ගන්න 11ක් ගන්නවා. ඒක පිළිගත්තා. ඒක සාධාරණයි. 39ක් ගන්න 11ක් විශ්‍රාමයටුම් ගන්නවා කියලා කිව්වා. ඒ වගේ වගකීමක් ඇතුව අපි කතා කරාම වගකීමක් ඇති විදියට ඔප්පු කරන්න පුළුවන් විදියට කතා කරන්න ඕන. දැන් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා මේ චාමර ගුණසේකර කියන නම නැත්නම් අපේ අජිත් මානප්පෙරුම් මන්ත්‍රීතුමා මේ ගැන කිව්වා. දැන් සමහර අය ඉන්නවා හිතාගෙන ඉන්නවා කන්සල්ටල් කොමිටි එකට පත් කරාම කන්සල්ටල් කොමිටි එක සභාපති වුණාම මේක හරි මේ ගෙනල්ලා අනිත් අය අපාසු තත්ත්වයට පත් කරන්න. දැන් නීතිපතිතුමා කන්සල්ටන් කොමිටි එකට ගෙනල්ලා නීතිඥෝ කන්සල්ටන් කොමිටි එකට ගෙනල්ලා මේ නැව සම්බන්ධව තියෙන පරීක්ෂණ සම්බන්ධව ඒ වෙන දේවල් සම්බන්ධව එතන අහන්න ඕමනාවක් නැහැ. දැන් මම දන්නවා මේ කන්සල්ටන් කොමිටි එකදී මගේ මැණික් ආසවර්ණාභරණ අධිකාරිය ගෙනල්ලා අපි නවත්තගෙන ඉන්නවා මැණික් පාර්සලයක්. මැණික් පාර්සලයක් නවත්තගෙන ඉන්නවා යම් කිසි හේතුවක්. ඒක අධිකරණයේ නඩුවක් තියෙනවා. අපේ පාර්ලිමේන්තු කන්සල්ට කමිටි එකට ගෙනල්ලා මැණික් පාර්සලේ මොකද නතර කරගෙන ඉන්නේ? මැණික් පාර්සලේ කොහොමද තියාගෙන ඉන්නේ? ඈ එතකොට අපේ ඒ මැණික් ආසවර්ණාභරණ අධිකාරියේ නීතිඥ කණ්ඩායම අපහසුතාවයට පත් කරන විදිහට මේ පාර්ලිමේන්තුවේ සමහර කොමිටිස් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර වඳුරට දැලිපිය දුන්නම දැලිපිය දුන්නා වගේ නිකන් ඉන්න මිනිස්සුන්ට කන්සල්ටල් කොමිටි දීලා කන්සල්ටන් කොමිටි එක්ක සභාපතිකම දුන්නම නීතිපතිතුමාගේ ඉන්න මේ නඩුව සම්බන්ධව ඉන්න නීතිඥයෝ ගෙනල්ලා අපහසුතාවයට පත් කළා හරස් ප්‍රශ්න අහලා. එහෙම හරස් ප්‍රශ්න අහන්න බැ නිලධාරියාම සමහරු හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ කමිටියකට ආවම නිලධාරියාවම මේ නිලධාරි ගෙනල්ලා අපහසුතාවයට පත් කරලා රටේ නීතිය අපහසුතාවයට පත් කරලා ඒ විදිය වැඩ කරන එක. ඒ නිසා කන්සල්ටල් කොමිටි මොන කොමිටියක සභාපති වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි විපක්ෂයේ ඉන්න අයටත් කමිටුස් දීලා තියෙන්නේ. අපි ඒකට සතුටු වෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. දැන් මං හිතන විදියට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරලා කිව්වා උතුරු නැගෙනහිරට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ ජනාධිපතිතුමා ජනාධිපති වර්ණයක්ද කොහෙද බලාගෙන දෙමළ සන්ධානයට කතා කරනවා. අපිට කියන්න හරියට මේ අපි ජනාධිපතිතුමාට කියන්න වගේ තමයි කිව්වේ මේ ජනාධිපතිතුමාට කියන්න කියලා ඒගොල්ලොන්ගේ ප්‍රශ්න විසඳන්න. අපි කියන්න ඕනේ නැහැ නේ ඒගොල්ලන්ට දවස් දෙකක් දීලා තියෙනවනේ. ඒගොල්ලොන්ගේ දවස් දෙකේදී ජනාධිපතිතුමාට කියන්න තියෙන දේවල් කියලා ඉල්ල ගන්න තියෙන දේවල් ඉල්ලගෙන ඡන්දයක් තියෙනවනම් ඡන්දෙට තියෙන පොරොන්දු දීලා ඒක කරගන්න ඕනේ ඒගොල්ලෝ. හැබැයි එතුමා දැන් මොකද කිව්වේ අපේ විපක්ෂේ මන්ත්‍රීතුමා මොකද කියලා ගේලියට? අපි එහෙම වෙන්නේ නැහැ. අපිට මෙහෙම ප්‍රශ්න තියෙනවා, අර්ම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට ඊට වැඩිය ප්‍රශ්න තිබ්බා. ඒගොල්ලොන්ට තියෙනවා වගේම අපිටත් ප්‍රශ්න තිබ්බා. අපි නැහැ කියන්නේ නැහැ. අපිටත් අවුරුදු 32ක් ඊට වැඩිය ප්‍රශ්න තිබ්බා. අපේ හිටපු මිනිස්සු, අරන්තලාවේ හිටපු මිනිස්සු, අපේ උතුරු නැගෙනහිර පිටිමිරිස්සු ඔය තිරියාය කියලා දැන් කතාවක් කරා අක්කර 300ද 3000ද හාමුදුරුව කෙනෙක් අල්ලන් ඉන්නවා කියලා. තිරියායේ තමයි අපේ ලොකුම පන්සල තිබ්බේ. නැගෙනහිර තිරියායේ තමයි අපේ ලොකුම පන්සල තිබ්බේ. තිරියායේ තමයි LTT ලොකුම කැම්ප් එක තිබ්බේ. තිරියායේ තමයි නැගෙනහිර තිබ්බ ලොකුම LTT කැම්ප් එක තිබ්බේ නැගෙනහිර. ඒ LTT කැම්ප් එක තිබ්බේ අපේ පන්සලේ, තිරියායේ පන්සලේ. ඉතින් ඒවා කතා කරන්නේ නැතුව අපේ හාමුදුරුව කෙනෙක් කුඹුරු අල්ලගෙන ඉන්නවා, අරව අල්ලගෙන ඉන්නවා කියලා මෙතන ජාතිවාදී කතා කරනවා. ජාතිවාදී මෙච්චර කල් අපි සිංහල අයත් ජාතිවාදීව කතා කරා, ඈ උතුරේ අයත් කතා කරා, අපි ඔක්කොම ජාතිවාදී බදාගෙන හිටියා. හැබැයි කවදාක්වත් ජාතිවාදී බදාගෙන ඉඳලා මේ රට ගොඩ යන්නේ නැහැ. එතුමා හිතාගෙන ඉන්නවා, එයා එතුමා බලාපොරොත්තු වෙනවා, මම මට කොටියා කියනකොට එතුමා හරි සන්තෝසයි, එතුමාට තත්ත්වවාදියා කියනකොට එතුමා හරි සන්තෝසයි. අපි නම් කවදාක්වත් එතුමාට කොටියා කියන්නේ නැහැ, එතුමාට තත්ත්වවාදියා කියන්නේ නැහැ. මොකද මේ අලුත් අය කියන ඇති පරණ අය එයා කවුද කියලා දන්නවා. පරණ අය මහින්ද මහත්තයාගේ යුද්ධ කාලේ කොටින්ද කොටි ගහනකොට කොටින්ද විරුද්ධව මහින්ද මහත්තයාගා හිටියේ එයා. ඒ නිසා අපි එයාට කොටියා කියන්නේ නැහැ, අපි එයාට තත්ත්වවාදියා කියන්නේ නැහැ. මොකද යුද්ධ වෙලාවේ අපේ පක්ෂයේ සංවිධායක මඩකලපුවේ, යුද්ධ වෙලාවේ අපේ මඩකලපුවේ හිටපු සංවිධායක. ඉතින් ඒ නිසා අපි එයාට කොහොමද කොටියා කියන්නේ තත්ත්වවාදියා කියන්නේ? අපි තත්ත්වවාදියා කියන්නේ නැහැ, අපි එතුමාට කොටියා කියන්නේ නැහැ. සමහර අලුත් මන්ත්‍රීවරු කියනවා ඇති, හැබැයි අපි දන්නවා ඉතිහාසය කොහොමද කියලා. ඉතිහාසය දන්න නිසා අපි එතුමාට කොටියා කියන්නේ නැහැ, අපි එතුමාට තත්ත්වවාදියා කියන්නේ නැහැ. ඒ නිසා ජාතිවාදී ආකල්ප මත යන්න බෑ. ඒක මෙතන ඉන්න ද්‍රවිඩ අය දන්නවා, දෙමළ සන්ධානයත් දන්නවා. ජාතිවාදී විදියට වැඩ කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජාතිවාදී උතුරු නැගෙනහිරට යම් සාධාරණයක් ඉෂ්ට කරානා. මේ රටේ බෞද්ධ සිංහල ජනතාව රනිල් වික්‍රමසිංහ හැමදාම පැරද්දුවේ උතුරු නැගෙනහිරට යම් සහනයක් දුන්නා නම් දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. අපි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව හිටගත්තේ යම් කිසි විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ විදියට වැඩ කරපු නිසා දකුණේ ජනතාව හැම ඡන්දකෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා පැරද්දුවේ උතුරේ ජනතාවට හැමදාම සාධාරණේ ඉෂ්ට කරන්න ගිය හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ පැරදුනේ, උතුරට සලකන්න ගිය හින්දා. ඒක 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනපු වෙලාවේ 2005 වෙනකොට ඒ ආණ්ඩුව නැති වෙන්නත් හේතුව තමයි උතුරට සාධාරණේ ඉෂ්ට කරන්න කියලා තමයි එතුමාට ඒ ජනාධිපති ධුරය නැත්තම් එතුමාට මේ රටේ නායකත්වයට එන්න බැරුණේ. ඒ නිසා එතුමාගෙන් විසඳගන්න බැරි නම් වෙන කාගෙන්වත් ඒගොල්ලොන්ට මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න නායකයන්ගෙන් විසඳගන්න බෑ. මේ නායකයන්ගෙන් එතුමාගෙන් ওই ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් සාධාරණ විදියට එතුමාගෙන් ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් එතුන් දැන් මෙතන කතාවේදී කිව්වා මං අහගෙන ඉන්නවා අපේ ප්‍රශ්න අපි කොයි විදියට හරි විසඳගන්නවා කියලා. එහෙම විසඳගන්න අපි සාධාරණ දේවල් වලට හැම පක්ෂයක්ම අපේ උතුරට අපි සලකලා තිනවා. අපි සාම සාකච්ඡා තිබ්බ වෙලාවේ අපි දිවංගත විජේ කුමාරතුංග යාපනයට ගියා. අපි නෑ කියන්නේ අපේ සිංහල නායකෝ සාධාරණය වෙනුවෙන් කතා කරපු අවස්ථා තිබ්බා. අපි ඒවා නෑ කියන්න බෑ, ඒගොල්ලොන්ට නෑ කියන්න බෑ. ඒ නිසා මේ නෞකාව සම්බන්ධව අද ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? අපේම අය අපිට වෙච්ච හානිය ගැන අපි මේ නැවක් අල්ලගෙන මේ නැවෙන් වන්දිය ගන්න, මේ නැවෙන් අපේ රටට සාධාරණ ඉෂ්ට කරගන්න නැතුව පිල් බෙදිලා අරයා ඩොලර් 250 මිලියන 250ක් ගත්තා මේ විදියට කියගෙන අපි බෙදෙනවා. මම හිතන්නේ අධිකරණ ඇමතුමා අපිට පැහැදිලි කරා, නීතිපතිතුමා පැහැදිලි කරලා තිනවා මේ රට ගැන හිතලා වැඩ කරන රජයේ නිලධාරීන්ට අපහසුාවක් වෙන විදියට අපි කටයුතු කරන්න හොඳ නැහැ. සම මම මේ වෙලාවේදී කියන්න ඕන මේ විදියට කටට එන පළියට ඕන කෙනෙකුට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දොඩවල යන්න පුළුවන්. අර මේ රටේ බොරු වැඩියෙන්ම කිව්වේ චේතිය රජුරුව. චේතිය රජුරුවන්ට එක බාක්මණේ කියලා තියෙනවා වැඩිය බොරු කියන්න එපා, කට කුණු වෙයි කියලා. ඒ වගේ මේ බොරු කියනකොට කට ගඳ ගහනවා. ඒ නිසා කට ගඳ ගහන වචන කියන්න එපා. බොරුවක් වුණත් බොරුව නොකිය ඇත්තක් කියන්නේ ඇත්ත තැනක යමක් කියනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් විදියට කියන්න ඕන. ඔප්පු කරන්න බැරි විදියට ඇවිල්ලා ඉවරලා දොඩවනවා. දොඩවලා ඉවරලා විවාදයක් ගන්නවා. ඒ විවාදයේදී මොකද වෙන්නේ? බොරු විවාදයක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන අන්තිමේදී මේවා ඇදපු මිනිස්සු, මේවා දැන් මේක පටන් ගත්තේ කවුද? ගාල්ලෙන් පටන් ගත්ත මිනිහා දැන් ඉන්නවද? නැහැ. දැන් මේක පටන් ගත්ත කන්සල්ට කොමිටියකේදී අදපු මිනිහා මෙතන ඉන්නවද නැහැ. මේවා පටන් ගෙන කුණු ගොඩවල් ගෙනල්ලා දාලා ඇදලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න, රට අපහසුතාවයට පත්කරන්න පටන් ගන්න මිනිස්සු නැහැ. වෙනත් මිනිස්සු පුටුවල වාඩි වෙලා ඉන්නවා. දැන් මම උදේ ඉඳන් බලාගෙන මම අනිත් ඒවා ඇදලා එළියට දාලා එමීට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. එහෙම නෙවෙයි, තමන් යමක් කිව්වනම් කියපු මිනිස්සු මෙතන ඉඳලා මේ විවාදයට මුහුණ දෙන්න ඕන. උදේ පාන්දර එනවා පොයින්ට පෝටරයක් ඉල්ලනවා, උදේ පාන්දර එලා පොයින්ට පෝටරයක් ඉල්ලනවා, ටීවී එකේ මුහුණ දාගන්නවා, ටීවී එකේ හවස ප්‍රවෘත්ති වලට මුහුණ දාගන්නවා, ගෙදර යනවා. එහෙම නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණු පොයින්ට පෝටරයක් අරගෙන හවස නාලිකාවල ප්‍රවෘත්ති වලට මුහුණ දාගත්තා කියලා, හවස නාලිකාවල ප්‍රවෘත්ති වලට මුහුණ දාගත්තා කියලා මේ රටේ ජනතාව මං හිතන්නේ ගමට ගියා මේ විදිහට සලකයි කියලා. ගමට ගියා මේම සලකන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන, උදේ ඇවිල්ලා පොයින්ට පෝටරයක් ගන්නවා, අරයා ගත්තන කෝ දැන් ඇවිල්ලා කියන්න ඕන. දැන් අන්න නැව සම්බන්ධව විවාදේ තියෙනවා. දැන් මේ විවාදේදී කතා කරන්නකෝ, ඇවිල්ලා කියන්නකෝ මෙන්න මිලියන 250 ගත්ත විදිය, මෙන්න දීපු තැන, මෙන්න මෙතන ගණදෙනු උනේ, මෙන්න මේ විදියට තමයි මේ හම්බෙලා තියෙන්නේ, මෙන්න මෙයා තමයි ඉල්ලලා තියෙන්නේ, මෙන්න මෙයා තමයි බෙදාගෙන තියෙන්නේ. කොහොන්නේ දැන් මෙතන ඉන්න මොකද්ද? දැන් ඔය මීපා එකේ සභාපති මේ සිද්ධිය වෙනකොට විපක්ෂ මන්ත්‍රීවරුත් අහගෙන ආගන්න, මීපා එකේ සභාපති තුමියක් හිටිය. ඒ සභාපතිතුමිය කවුද? ඒ සභාපතිතුමිය මේ පාර මැයිපාල මැයිපෙල පාලියේ හෙලිකොප්ටරේ වේදිකාවේ මීපා එකේ සභාපතිතුමිය මේ සිද්ධිය වෙනකොට මීපා එකේ සභාපති තුමියක් හිටියේ. මීපා එකේ සභාපතිතුමිය නුවර මහනුවර හෙලිකොප්ටර එකේ වේදිකාවේ හිටපු මීපා එකේ සභාපතිතුමිය. දැන් සමහර අය යනවා අත හොද ගන්න. මොකද්ද? ඒ වෙලාවේ කවුදර මේ අමාත්‍යංශ ඇමති, සිද්ධිය වෙනකොට රාජ්‍ය ඇමති. අපිට දැන් දීලා තියෙන රාජ්‍ය ඇමතිකම් ගැසට් කළා නෙවෙයි, ඒ වෙලාවේ රාජ්‍ය ඇමතිවරුන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැසට් කළා, ලේකම් කෙනෙක් දීලා බලය සම්පූර්ණ රාජ්‍ය ඇමතිවරුන්ට බාර දීලා තිනු. දැන්කෝ ඒ වෙලාවේ රාජ්‍ය ඇමතිකම් කරපු ඒ වගකීම් බාරව හිටපු ඇමතිවරු අද ඉන්නවා විපක්ෂයට වෙලා ඉන්නවා. අද විපක්ෂයට වෙලා ඉන්නවා වෙන වෙන පක්ෂ වලට නැගලා, හෙලිකොප්ටර් වලට නැගලා. අද ඉන්නවා නිකම්ම අපි මොනවත් කරේ නැහැ කියලා. ඒවා වගකීමෙන් බේරෙන්න බෑ. වගකීමෙන් බේරෙන්න පුළුවන් අය කීප දෙනෙක් ඉන්නවා. මං එදත් මේ කතාව කිව්වා. මේ ආණ්ඩුව පටන් ගන්නකොට 3-2ක් හිටියා, මේක 152ක් හිටියා. අර පැත්තේ හිටියා, මේ පැත්තේ හිටියා. හැබැයි ආණ්ඩුව පටන් ගන්නකොට, ආණ්ඩුව සෞත්තු වෙනකොට, ආණ්ඩුව පිරියනකොට දැන් ගිහිල්ලා යාපැත්තේ වාඩි වෙලා ඉඳලා වගකීම් වලින් බේරෙන්න බෑ. දැන් ගිහිල්ලා යාපැත්තේ ඉඳන් කියන්න බෑ මේ පැත්තේ රාජ්‍ය ඇමතිකම් අරන් නුවර දළදා මාලිගාවට ගිහිල්ලා දියුරලා රාජ්‍ය ඇමතිකම් අරගත්ත මිනිසුන්ට ඒ පැත්තේ ගිහිල්ලා වාඩි වෙලා දැන් වගකීම්ෙන් බලන්න බෑ. 2021 වෙනකොට ඇමතිකම් ගත්තේ අය ඉන්නකොටත් ඔය නැව එනකොට මේ ඔය හිටපු ඔක්කොම මේ පැත්තේ හිටියා. එසා සමහරු දැන් ඉන්නවා හිතාගෙන ඉන්නවා හෙලිකොප්ටර් වල නැගිට අපි හිටියා, අපි එදත් ඉන්නවා, අදත් ඉන්නවා. මම මේ පැත්තේ කොයි පැත්තේ හිටියත් මං ඉන්නවා එක තැනක. ඒ නිසා ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කතා කරන්න තියෙන දේවල් කියන්නම්. ඒ නිසා ඔබතුමා හැමදාම නැග්ගනේ, ඔබතුමා තමයි ප්‍රධානියා මාතන හිටිය ගාල්ලේ දීගෙන ඒ කාලේ පොහොට්ටුව ඔළුවේ තියාන මගෙන් අහගන්න එපා. ඔයා ඇමතිකමක් දාලා කෙලවගෙන ඒ කාලේ ගිහිල්ලා හිටිය දකුණු පළාතේ ඇමතිකමක් කෙලවගෙන ගිහිල්ලා එනවා දැන් එතන. ඔයගොල්ලෝ තමයි මේක හදලා ඔක්කොම කරලා ගෙනල්ලා මල්කඩ පල්වඩ තියලා පාවඩ තියලා දැන් එනවා ඉස්සර අපේලිය පුටුවක් ඉල්ලුවා පක්ෂ නායකයෙක් කියලා පුටුවක් ඉල්ලලා පක්ෂ නායක පුටුව ලැබුණ නැති ඉඳන් දැන් දුකට කෑ ගහනවා. ඇමතිකම් ඉල්ලුවම ඇමතිකම් දුන්නේ නැහැ කියලා දුකට කෑ ගහන්න ඕනේ නැහැ. ඒ නිසා මූල ආසනේ මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේදී කියන්න ඕන සමහර අය හිතාගෙන ඉන්නවා දැන් අපි නෑ අපි නෙමෙයි මේවා හැදුවේ. හදනකොට හොඳයි, හදනකොට රෙදි ඇමති බතික් ඇමතිකම් ගන්නකොට ඒවා හොඳයි. දැන් ඉන්නවා අපි මොනවත් ගත්තේ නෑ, අපි මොනවත් කරේ නෑ, අපි හරි සීලවන්තයෝ සුද්ධවන්තයෝ, අපි නෙමෙයි මේවා කරේ කියලා. ඒක වගකීමෙන් බැරෙන්න බෑ. ඒ ඇමතිලත් ඒවකට හිටපු ඇමති වග කියන්න ඕන. දැන් කියනවා නෑ මම නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා. එහෙම එතුමා ගෙදර දැන් එතුමා නෑනේ මම එතුමාලානේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ නැමැතිව උත්තර දෙන්නකෝ. හරි විපක්ෂයට ගියා නම් විපක්ෂේ නම් උත්තර දෙන්නකෝ. නෑ මේක උනේ මෙහෙමයි. ආවලා කරේ. මගේ කාලේ තමයි මේක උනේ. මට ඉඩ දුන්නේ නෑ. මට මේක කරන්න දුන්නේ නෑ. කියලා ඒ විදිහට උත්තර දෙන්නකෝ පුළුවන් නම්. එහෙම උත්තර දෙන්නේ නෑ. හැමීට ගිහිල්ලා පූසෝ වගේ පිටිපස්සට වෙලා ඈ වෙනම පක්ෂ හදාගෙන මේ රටේ මිනිසුන්ට පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහට ගමනක් යන්න. එහෙම යන්න හම්බෙන්නේ නෑ. අපි ඔක්කොම ඈ ඒක නිසා කවුරු මොනා කිව්වත් මේ රටේ ඉන්න මිනිස්සු කල්පනා කරනවා මේ රටට වෙච්ච දේවල් ගැන කවුරුත් වගකීමෙන් කතා කරන්න ඕන වග කියන්න ඕන. ඒ නිසා වගකීමෙන් කතා කරන්න ඕන කියන එක අපි දැනගන්න නැතුව සමහර අය ගිහිල්ලා මේකේ දැන් ගිහිල්ලා විපක්ෂයට වෙලා අපි සුදුනෝ වගේ බොරුවට ඉන්නවා. අපි දන්නවා ඔය ඇමති කාලේ කරපු වැඩ. ඈ ඔය ඇමතිවරු මොනවද මොන ගම්මානද හදන්න කියලා ඈ මට වීරතුමනක් කිව්වා මේ ඊයේ පෙරේදා ලක්ෂ 15ක් දෙනවා 20ක් දුන්නා කියලා. ගිහිල්ලා රටවටේ මුල් ගල තිබ්බා. හදපු මගුලකුත් නැහැ. ඈ ගාම මොකද්ද නම කියන්න ඕනේ නැහැ. නම දන්නෝ ඔය ඔක්කොම. ගම්පහෙන් එකට දෙකට මහා මල් තියලා එකට ගෙනාවේ මිනිස්සු. ඈ ගම්පා ඔයා දන්නවනේ ගම්පානේ ඔයා. ඈ හතර දික්බාගේ ගම්පහ මිනිස්සු කෙලලා ගෙනාවනේ. ගෙනල්ලා මොකද උනේ? ඒවා අපි දන්නවා. ඔබතුමාලා නම් මේමයි. ඔබතුමා මේම ඔබතුමාගේ පියත් ගම්පහ දේශපාලනය කරා. ඔබතුමාත් ගම්පහ දේශපාලනය කරනවා. හැබැයි ඔබතුමාලා එදා මේ ආණ්ඩුව හදනකොටත් ඔබතුමාලා ওই පැත්තේ. හැබැයි මේ ආණ්ඩුව හදනකොට ආණ්ඩුව පටන් ගන්නකොටත් ඔබතුමාලා ওই පැත්තේ. හැබැයි ආණ්ඩුව හදනකොට මේ පැත්තේ ඉඳලා එහා පැත්තට ගිහිලා වගකීමෙන් බේරෙන්න බෑ. එනිසා මේ නැව සම්බන්ධව දැන් මේ නැව සම්බන්ධව සල්ලි ගත්තා කියලා කියපු මිනිස්සු මම කියන්නේ මෙතන පාර්ලිමේන්තුවට එන්න ඕන. ඇවිල්ලා කියන්නකෝ. කියන්නේ නෑනේ කිසිම කෙනෙක්. දැන් මේ විවාදයට එන්නකෝ. දැන් මෙතන මේ අජිත් මානපෙරම් මන්ත්‍රීතුමානේ ඈ කමිටු දාලා ගෙන්නලා මහ ලොකුවට කිව්වේ. ඇවිල්ලා අද කතා කරන්නකෝ. කතා කරලා කියන්නකෝ රටට මෙන්න මෙයා ගත්තේ මෙන්න මෙයා තමයි මේ විදිහට ගියේ කියන එක කියන්නකෝ. කියන්නේ නෑනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම හිතනවා අද කවුරුත් දන්නවා අපි මේ රට මේ ආණ්ඩුව හොඳට යනකොට ලයිට් ටික කැපිච් එක නැති වෙනකොට ප්‍රශ්න විසඳෙනකොට දැන් ටික ටික කට්ටියට අපි දන්නවා ඉතින් ඔය මැයිපෙල පාලි තිබ්බා අපි දන්නවා ඉතින් ආපු විදිය ගිය විදිය සෙනඟ ආපු විදිය අපි දන්නවා. යාහ මහා විදියට දඟලලා ඈ ඒ නිසා මම මේ වෙලාවේ වැඩි වෙලා කතා කරගෙන බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ නැව සම්බන්ධව කොයි රටේ හරි කමන්න නඩු දාලා අපේ රටට අපිට ගන්න තියෙන දෙයක් අපි මේ රටට ගන්න අපි ඒ වෙනුවෙන් අපි බෙදෙන්නේ නැතුව අපි ඒ වෙනුවෙන් පිළ බෙදෙන්නේ නැතුව අපි ඒ වෙනුවෙන් ප්‍රශ්න හදා ගන්න නැතුව මේ ගන්න තියෙන දේ මේ රටට අවය තියෙන මුදල ලබා ගන්න අපි එකතු වෙන්න ඕන. මේක එහෙම නැහැ. උදේට එනවා බෙදෙනවා බෙදිලා හරියන්නේ නැහැ. අපි ඇවිල්ලා ඒක ඒ වෙනුවෙන් මොනවාරි මේ දැන් අන්තිම මොහොතේ හරි අපේ මේ ගත්ත තීන්දුව වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ අය එහෙම නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බෙදෙනවා අරයට කියනවා මෙහෙට කියනවා. එහෙමනම් මට මේ අවස්ථාව දීපෙක් ගැන මුලාසනේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමි. මන්නේ නේද?
ඉස්තුති ගරු අමාත්‍යමනේ. ඊළඟට ගරු විජිතහෙරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නිව් ඩයිමන්ඩ් නෞකාවත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවත් අපේ සාගරයේ විනාශ වීමත් එක්ක රටටත් රටේ පරිසරයටත් රටේ ජනතාවටත් විශාල හානියක් වෙච්ච බව දැන් ඉතා පැහැදිලි. නිව් ඩයිමන්ඩ් නැව මේ සිද්ධියට භාජනය වෙලා දැන් අවුරුදු 3කට ආසන්න වෙනවා. ඒ වගේම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවත් අවුරුදු 2කට වැඩි කාලයක් වෙනවා. ඒ කාලවල වල හිටපු ඇමතිවරයා කවුද, ඒද බීද ඉසද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. නාලගොඩ ඒව වෙන්න පුළුවන්, ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වෙන්න පුළුවන්, කවුරු ඇමති හිටියත්, කවුරු අධිකරණ ඇමතිවරයා විදිහට හිටියත් රටට වෙන්න ඕනේ සාධාරණේ තාමත් ඉෂ්ට වෙලා නැහැ. අද වෙනකොට අපි කාටත් කතා කරන්න වෙලා තියෙන්නේ මේ නෞකා දෙකෙන්ම රටට ලබා ගත යුතු වන්දි මුදල සාධාරණ ආකාරයට ලබා ගන්න අපි අසමත් වෙලා තියෙනවා කියන එක. උට ඉතිහාසයේ යම් දවසක හිටපු ඇමතිවරයාට ඇඟිල්ල දික් කළා චෝදනා කළා අපිට මේ ප්‍රශ්නෙ ගැලවෙන්න බෑ. මොකද හරි පැහැදිලිව ආණ්ඩුව මේකට වකියම බාර ගන්න ඕනි. එදා පැවතිච්ච ආණ්ඩුවත් වත්මන් පවතින ආණ්ඩුවත් මේකට මුළුමනින්ම වග කියන්න ඕනි. කොහොම වුණත් අපේ රටේ ජනතාව විශේෂයෙන්ම ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් මේ නිසා පීඩාවට අසහනයට පත් වුණා. ඔවුන්ට තාමත් සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා මේක කල්යන්න උසාවිය ලංකාවේද සිංගප්පූරුවේද කොහේ හරි ඒ නඩු ඉවරලා අවුරුදු 10ක් 15ක් යනකොට ඒවට ආපහු ඇපීල් කරලා එහෙම එනකොට අදාළ ඇමතිවරයත් නැහැ, අදාළ ආණ්ඩුත් නැහැ. පීඩාවට පත් වෙච්ච ජනතාවට තමන්ගේ දුක වේදනා විතරයි. ඒ නිසා මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන මෙය මෙට සාධාරණ ඉෂ්ට කළ යුතු වෙනවා. එතෙන්දී අපි කාටත් රටට පැහැදිලි මේ නෞකා දෙකේම සිද්ධිය මෙවැනි මෙච්චර ආකාරයට ප්‍රමාද වෙන්න හේතුවක් අදුෂ්‍යමාන හේතුවක් මේක ඇතුලේ තියෙනවා කියන එක. ඒක තමයි ඩොලර් මිලියන 5යි ඩොලර් මිලියන 250යි එක එක කතාවලින් මේ එන්නේ. මේ ගනුදෙනු පිළිබඳ සාකච්ඡාවක් මතුනේම මේක ප්‍රමාද වීමත් එක්ක හැමෝටම කුතුහලයක් ඇති වුණා. මොකක් හරි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් රටට පැහැදිලි මොකක් හරි වෙලා තියෙනවා. වෙච්ච දේ හොයාගන්න පරීක්ෂණ කරන්න ඕනේ. ඒ නිසා පරීක්ෂණ කඩිනම් කළා. මේ නෞකාවෙන් වෙන්න ඕනේ සාධාරණ ඉෂ්ටවෙන් ප්‍රමාද කරන්න කවුද මැදිහත් වුනේ, කොහොමද ඒක උනේ, ඒකෙන් රට වෙච්ච අලාභ්‍ය හානිය වළක්වා ගන්න දැන්වත් ආණ්ඩුව වහම ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මොකද හරි පැහැදිලි මෙතන එහෙම ගනුදුනුවක් ඇති නොවුණා නම් මේ නඩුව මීට කලින් පැවරෙන්න තිබුණා. නැව ඇදගෙන යන්න කවුද ඕඩර් දුන්නේ? ඒක විදේශ අමාත්‍යාංශ ලේකම්ද හිටපු ඇමතිවරයාද? හැබැයි එතකොට ආණ්ඩුව නැව ඇදගෙන යන්න ඉඩ දීලා තියෙනවා. වැරද්දක් වෙලා තියෙනවා. වැරද්දේ විඳි තැඹවට පත් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව, මේ රටේ ස්වභාවික පරිසරය. ඒ නිසා සිද්ධි පිළිබඳව හරි පැහැදිලි මේ සිද්ධි එක්ක වෙච්ච විශාල අඩුවක් වෙලා තියෙනවා. ඒ අඩුවේ ප්‍රතිවිපාක තමයි අද අපි කතා කරන්නේ. ඒස දැන්වත් මෙය නැවත ඇති නොවන ආකාරයට වග බලා ගන්න එක ආණ්ඩුවේ වගකීමක් කියන එක අවධාරණය කරන්න කැමති. ඒ වගේම මුලසර අරුඩ මන්ත්‍රීතුමනි, ඊයේ මම යම් කාරණාවක් මේ පාර්ලිමේන්තුවේ මතු කරා. මේ පාර්ලිමේන්තුව තමයි මහජන නියෝජිතව විදිහට ජනතාව වෙනුවෙන් අදහස් දක්වන්න අපිට තියෙන තැන. ඒක පාර්ලිමේන්තුවේ කියන එකත්, එළිය කියන එකත්, අවශ්‍ය නම් මුසාවීට ගිහිල්ලා කියන එකත්, අවශ්‍ය නම් මල්ලස්සෝ දූෂණ කොමිසමට ගිහිල්ලා කියන එකත්, ඒක තීරණය කරන්නේ අපි. ඒ මහජන නියෝජිතය. අපි ඕන තැනකට ගිහිල්ලා ඒක කියනෝ. ඒක පිළිබඳ කිසි පැකිලීමක් නැහැ. අපි වගකීමක් අරගන්නේ නැතුව යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතා පැහැදිලිව මම ඊයේ මතු කරේ 2023 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4ක කාලයට බොරතෙල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිච්ච, ටෙන්ඩර් අනුමැතිය ලැබිච්ච කොරල් එනර්ජි කියන සමාගමෙන් බැහැරව වෙනත් සමාගමකින් බොරතෙල් ගොඩ බැලුවා කියන එක. ඒත් ඇමතිවරයා ඇහුවා අදාළ අනුමත සමාගමෙන් බැහැරව වෙනත් සමාගමකින් ගෙනත් තියෙනවද? ගෙනත් තියෙනවා. ගෙනත් තිබිච්ච හින්දම තමයි CPC එකට සිද්ධ වෙන්නේ නීතිපතිගේ උපදෙස් පතන්න. නැත්තම් නීතිපතිගේ උපදෙස් පතන්න ඕනි වෙන්නේ නැහැ. නීතිපතිවරයාගේ උපදෙස් ගන්න සිද්ධ වෙන්නෙම ඒ ටෙන්ඩර් ප්‍රොසීජර් එකේ රෙගුලාසි උල්ලංඝනය කරමින් වෙනත් සමාගමකින් තෙල් ගත්ත නිසා. ඒක ඉතා පැහැදිලිව මේ නීතිපතිවරයා එවපු වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වාර්තාව ඉතා පැහැදිලිවම කියනවා කොරල් එනර්ජි සමාගම ඉල්ලීමක් කරාලු මේ පොන්ටුස් කියන අර ජුවෙලරි කඩේක ඇඩ්‍රස් එක තියෙන කම්පැනි එකට ඒ කම්පැනි තෙල් ටික ගන්න කියලා. ඉල්ලන්න ඇති. ඉල්ලුව පලියට දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මේ ලංකාවේ ආණ්ඩුවනේ, CPC එකනේ. දැන් එතන හරි පැහැදිලිව මේ නීතිපතිගේ ප්‍රකාශය තුළ තියෙනවා මේ පොන්ටුස් කියන ඩුමායිවල ජුවෙලරි ෂොප් එකේ ලිපිනේ තියෙන කම්පැනියේ ඒ සමාගමෙන් තමයි තෙල් ටික ගොඩ බැරි කියලා. ඒ වාක්‍ය ඉතා පැහැදිලිව තියෙනවා මෙතන. notwithstanding the opinion expressed by this department by letter dated 24th March 2023 on the above, whereby it was informed that an assignment is not permissible. In spite of clause 10 of the ex-storage modality agreement, the undersigned was informed at the consultation that the cargo carried by MS Pontus Trading DMCC. The cargo carried by the Pontus Trading DMCC. Ganalla thiyena vena company ak thamai. Hari pahedili inne. Mekata den me wate gihilla baila kiyawanna deyak naha. Niyathamanawa piliganna thiyenne. Api illuwe Coral Energy ekin thamai. Coral Energy ekata meka supply karaganna vidihak nathuwa. මේ පොන්ටොස් කියන කම්පැනි එකෙන් බරු ටික ගන්න කියලා කිව්වා. අපි ගත්තා. මේ තියෙන්නේ නීතිපතිවරයා ඉතා පැහැදිලිව කියනවා ඒ පොන්ටොස් ට්‍රේඩින් DMCC UAE had been unloaded on 26 March 2023 and the discharge had been completed on 28 March 2023. හරි පැහැදිලිව මේක ඔප්පු වෙනවා. ටෙන්ඩර් එකේ අනුමත වුණේ කොරල් එනර්ජි, කැබිනට් එක අනුමත කරේ කොරල් එනර්ජි. Unload කරලා තියෙන්නේ Pontus Trading DMCC a company. එතකොට ඉතා පැහැදිලි අපි අනුමත කරපු සමාගමෙන් බැහැරව වෙනත් සමාගමකින් ගෙන්නපු තෙල් තමයි ගොඩ බාලා තියෙන්නේ. ඒත් ඒක ඉතා පැහැදිලිව ඔප් වෙනවා තියෙනවා මේ ડોකියුමන්ට් එකෙන් ඇමතිවරයාම අද මේක ටේබල් කරලා තියෙනවා. මම සතුටු වෙනවා මේ ටික හැබැයි කියවලා නැහැ. මේක ඉතා පැහැදිලිව තියෙනවා වෙන කම්පැනි එකකින් තමයි බඩු ගෙනා. දැහුවනේ වෙන කම්පැනි එකකින් ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියෙන එක මම නෙමෙයි කියන්නේ. මේ අදාළ ડોකියුමන්ට් එකේම තියෙනවා. ඊළඟට මේ කම්පැනි
එක ඔබතුමාට ඇත්තේ තව විනාඩි දෙකක් කාලය.
මේ කම්පැනි එක ගැන කියනවා. Therefore in order to regularize the deviation of the agreement that has taken place, it advisable that the approval cabinet of ministers and the special standing cabinet appointed procurement committee be sought on the same together with all other requisite approvals. Hari pehadilo neethipati upades denowa den iten tri-party agreement ekata gihilla meka beera gannai tiyenne kiyala. E wage me ithara pehadiliwa me Pontus kiyana company eka February maase CPC ekin illima karala thiyena 3rd of February 2023 to be registered as a supplier and such registration was not permitted owing to the lack of information furnished by the said company. Me company ekama February maase 3 wenida CPC ekin illum karala thiyena supply karanda CPC ekak reject karala thiyena lack of information. E nisa sa pehadiliwa meke oppu pehadili oppu vela thiyena sa avasaanedi me neethipati kiyena mokadda me wage waradi karanda epa mita passe. Furthermore you are informed that in the event of CPC seeks to deviate from the terms of the tender document and or the agreed terms of contract, any opinion regarding the same, if sought from this department, must be sought prior to such deviation. Mevenni tender eke deviation ekak karanawa nam eka karanna pe badu genna kalin e deviation eke pilibanda apith ekak katha karana. Ita hari pahedili metana barapatala niti virodhi waraddak vela thiyeno. Eka mena vena madagahala wahanna ba. Janata vimukti peramunta madagahala meka wahanna ba. මේකම තමයි ගල්ලංගුරු ගෙන්නීමේදී කරේ. ගල්ලංගුරුට ගෙනල්ලා බාල ඉවරලා නීතිපති උපදෙස් පතනවා. දැන් මේ තියෙන්නේ ඒකම තමයි. දැන් කොරල් එනර්ජි එකට සල්ලි ගෙවලා තියෙනවා. කොරල් එනර්ජි එකට සල්ලි ගෙවලා තියෙනවා පොන්ටොස් කම්පැනි බඩු අරගෙන. ඒතොර ඒක සම්පූර්ණ
වැරදි. අවසන්.
කැබිනට් එක ඇප්‍රූව් කරේ නැහැ කියනවා. හැබැයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා කියලා පිළිගත්තා. ඒක විත්ඩ්‍රෝ කරගත්තා කිව්වා. ඒතොර කැබිනට් පත්‍රිකාව ඉතා පැහැදිලිව ඇමතිවරයාම සඳහන් කරනවා මෙතන වැරද්දක් වෙලා තියෙනවා මෙවැනි ආකාරයේ වැරදි නැවත සිදු නොවීම සඳහා තමයි අර කියන ට්‍රයිපාටි ඇග්‍රීමන්ට් එකට යන්න කියලා නීතිපති උපදෙස් දෙන්නේ. ඒ නිසා මෙතන බරපතල වැරද්දක් තියෙනවා කියන එක පැහැදිලිව සනාත වෙලා ඉවරයි. ඒකට ජනතා විමුක්ති පෙරමුණට මඩ ගහලා අවලාද ගහලා මේකෙන් ගැලවෙන්න බෑ. මේ ජනතා විමුක්ති පෙරමුණ අපි මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ. වසන්ත සමරසිං අපේ වෘත්තීය සමිති නායකයා කප්පම් ගන්නවා කියලා චෝදනා කරා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා කියන්නේ වසන්ත මේකට අභියෝග කරලා පුළුවන් නම් එළියට අවිල්ල කියන්නේ එන්න විවාදයකට ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට දැන් අවුරුද්දක් විතර යනවා තාමත් ආවේ නැහැ කියන්න කොයි කම්පැනිෙන්ද ගත්තේ කීයක් ගත්තද ලයිස්තු ඉදිරිපත්
කරන්න
අපි අභියෝග කරනවා මේ විවාදෙ පවත්තන්න අද වෙනකන් ඒකට ආවේ නැහැ මෙතන පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා නිකන් බොරුවට අවලාද නගන අවලාද නගන්න මතක් කරගන්න ඕනේ තමන්ගේ තාත්තා ජේවිපීගේ ආරම්භක සමාජිකයෙක් කප්පම් ගත්තේ කවුද
අප්පන් දේශපාලනය කරන්න කවුද කියලා තේරුම් ගන්න.
අවසන් කරන ගමන්තු.
අප්පන් දේශපාලනය කප්පිට තමයි. ඒ නිසා උඩබලාගෙන කෙල ගහන්න එපා කියන එකත් මතක් කරනවා. මේ රටේ ජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේවා මේ රටේ ජනතාවත් එක්ක කොහොමද දේශපාලනය කරන්න කියලා කාගේවත් සහතික අපිට උනේ නැහැ. ඒ සහතිකේ ජනතාවගෙන් තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් මහා ඉතා පැහැදිලිව නැවත අවධාරණය කරනවා මෙන්න සාක්කි මේ සයිබීරියන් ලයිට් තෙල් ක්‍රූඩ් ඔයිල් එක ගෙන්නනකොට අනුමත කරපු සමාගමෙන් නෙමෙයි ගෙනාවේ පොන්ටුස් කියන ඩුබායි වල තියෙන ජුවෙලරි ෂොප් එකක ලිපිණියේ තියෙන කම්පැනියෙන් ගෙනාවේ. මේක බරපතල වැරද්දක්. ඒ වැරද්ද වහන්න ඉඩ දෙන්න බැහැ කියමින් මම අතර වෙනවා.
ප්‍රොෆෙසර් ගර්මන්තුමනි